ඕඩ පිස් පෙසම් පිළිගැන්වීම ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැත්තමා.
ගරු කතානායකතුමනි, මොනරාගල වැඩිකුඹුර පාර නොම්බර 34 දෙක දරන ස්ථානයෙහි පදිංචි ඒ.එම්. චන්දන අබේසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ඔක්කම්පිටිය 17 හන්දිය ජාතික ජල සම්පාදන මණ්ඩලය කාර්යාලයේ සේවයේ නියුතු CPUC පතිරණ මහතා ඇතුළු පිරිසකෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
ගරු එස්.එම්. මරික්ක මැතිතුමා පෙස්සම් දෙකයි.
කොළොන්නාව සාලමුල්ල IDH පාර නොම්බර 51 එකෙන් 3 දරන ස්ථානයේ පදිංචි MHK රවුමාන් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පන්නිපිටිය බ්‍රාහ්මණගම වික්‍රමගේ මාවත නොම්බර 32A 4 දරන ස්ථානයේ පදිංචි WMCJ ඉන්ද්‍රජිත් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිරිමද කාරක සභාවට යොමු කරනු ඇත. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා වාචික කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට, ගරු උදේ ප්‍රභාත් ගම්පිල මැතිතුමා විදුලි බල පුනර්ජනීය බලශක්ති අමාත්‍යවගේ ඇසීමට, ගරු බිමල් රත්නායක මැතිතුමා මුදල් අමාත්‍යතුමාගේ ඇසීමට, ගරු බිමල් රත්නායක මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු වෛද්‍ය නලින්ද ජයස මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා උසස් අධ්‍යාපන මහාභාග මැතිතුමා ඇසීමට, ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමාගේ ඇසීමට, ගරු ශාන්ති ස්කන්ධරාජා මහත්මිය කුෂිකර්ම මැතිතුමාගේ ඇසීමට ඇවිල්ලා නැහැ. දෙවැනි වටය බුද්ධික පතිරණ මැතිතුමා සභාගත කරනවාද?
සභාගත කරනවා.
හොඳයි. ගරු උදේ ප්‍රභාත් ගම්පිට මැතිතුමා විදුලි බල පුනර්ජනීය බලශක්ති අමාත්‍ය මැතිතුමාට ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
හොඳයි. වෛද්‍ය නලින්ද ජයසේ මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමා ඇසීමට. ගරුනාමල් රාජපක්ෂ මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමා ඇසීමට. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය මැතිතුමා ගරු ශ්‍රී ස්කන්ධ රාජා මහත්මිය මැතිනිය කුචිකවා මැතිතුමා ඇසීමට. ප්‍රශ්න අහන්න ඕනේ. ප්‍රශ්න අහල anybody raising that question? Yeah, okay. You table it, yes. Right, okay.
අපි අමතුමා උත්තරේ තියෙනවද?
සභාගත කරන්න. ඒ වගේම එතුමා ඒ වගේම ප්‍රශ්න එම දිස්ත්‍රික්කයේ වෙනස් දිනවල අහලා තියෙනවා. මම ඔක්කොම එකට උත්තර දෙන්නම්. ඊට පස්සේ ඔබතුමාට අවශ්‍ය නැහැ ඊට පස්සේ අහන්න. ඒ ඔක්කොම මෙතන උත්තරේ තියෙනවා. එම ප්‍රශ්නෙම දිස්ත්‍රික්ක වශයෙන් බෙදලා තියෙන්නේ. මට පුළුවන් වෙලා තියෙනවා සියලුම දිස්ත්‍රික් වල උත්තර දෙන්න. මම හිතන එක ඔබතුමාට උදව් වේවි. මම ඒ හතම මෙතන සභාගත කරනවා.
මේ හොඳයිනේ මන්තුමා.
ඔව්. අද මට අතුරු ප්‍රශ්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද කරු කතානායකතුමා?
ගරු ඇමතුමා අතුරු ප්‍රශ්න තියෙනවනේ ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්.
මන්තුමා අහන්න ඕන නම් ප්‍රශ්න අහන්න.
මම මෙහෙම කරන්න ගරු කතානායක, මේ ප්‍රශ්න කොහොමද දැන් බෝඩ් පේපර් ගෙනවනේ. මම මේ ටික ස්ටඩි කරලා මට එක අවස්ථාවක් දෙන්න අද නෙමෙයි වෙන දවසක අතුරු ප්‍රශ්න අහන්න ගරු ඇමතුමාගේ.
මන්තුමා උදව් වෙන්න පුළුවන් නම් අයවැය අන්තිම දවස් ටික තියෙන නිසා මේ පාර්ලිමේන්තේ ඉන්න ප්‍රශ්න ආයෙත් අහන්න තියෙන දවසක ඇහුවට ප්‍රශ්නයක් නැද්ද?
මම නෑ මතුමා එන දවසක් මෙතෙන්ට කියන්නේ එදාට මගේ ප්‍රශ්න අපිව වෙනවා නම් මම එදාට අහන්නම්.
මම හතම සභාගත කරලා
එතකොට නෑ ගරු මිතුමා බොහොතුටි
කර මේ සෙක්‍රටරි ජෙනරල් දැනගන්න ඕයි අනිත් ප්‍රශ්න ටික
කතානායකතුමා අහලා තියෙන්නේ විශේෂයෙන් උතුරු පළාතේ මත්පැන් පරිභෝජන වැඩිම ගැන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඉතින් මේ සම්බන්ධව තමයි මම ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔබතුමා පිළිතුරු ලබා දීම
ප්‍රතිවන්ත
වෙනවා. මම ස්ටඩි කළා ඔබතුමාගෙන් අහන්නම් අතුරු ප්‍රශ්න.
ඒ පුළුවන් උත්සාහ කරන්න. ඒත් මම දවස් බලලා ඒක හරියටම ගන්න නැත්තම් ඔබතුමාට අම්බෙලා කතා කරලා ගන්න පුළුවන් නේ කොහෙද?
නෑ රටේ ජනතාව දැනගන්න ඔබතුමා දැනගන්නත් ඕන ඔක්කොටම.
පාර්ලිමේන්තේ ස්ථාවර නියෝගංග විධුන යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණාදින මැතිතුමා.
ගරු කතානායකතුමනි, අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ස්වී නාවින්න මැතිතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනගෙන මේ කාරණාව එනම් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් මහතා ශ්‍රී ලංකාවේ උපන් දෙමෝපියන්ද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයද ඇති බව රටම දනී. ඔහු 2015 ජනවාරියේ 15 දින ශ්‍රී ලංකාවට පැමිණිය. වීසා කාලය අවසන් වීමට පෙර ජනවාරි 27-28 යන දෙදින තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට කැඳවන ලද අතර එහිදී වීසා කොන්දේසි කඩ කරමින් දේශපාලන කටයුතු කර ඇති බවට චෝදනා කළේය. නමුත් වීසා සඳහා අවසර ඉල්ලීමේ ලිපියේද ලංකාවට පැමිණීමේ අරමුණ දේශපාලන කටයුතු සඳහා බව සඳහන්ව තිබුණ. එම කැඳවීමේදී ගමන් බලපත්‍රයේද ඔවුන් බහරයට ගන්නා ලද අතර රටින් පිටවල් කිරීමට සූදානමක්ව තිබුණි. 1. ඉන් අනතුරුව 2015 ජනවාරි 30 දින වීසා දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එය සිදු නොකරන ලදී. මෙමෙන්ම පුරවැසි පනත සඳහන් ප්‍රතිපාදනවලට අනුකූලව පාරම්පරික පුරවැසි භාවය තහවුරු කරන ලෙස 2015 පෙබරවාරි 18 දින ඉල්ලුම් පත්‍රයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළද ඒට අදාළ අනුමැතිය තවමත් ලබා දී නැති බව ඔබතුමා දන්නේද? 2. 2015 අගෝස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස මැතිවරණ කොමසාර විසින් ප්‍රකාශයට පත් කළ ගුණරත්නම් මහතා 2015 නොවැම්බර් 4 දහවල් 2 පමණ කුමාරත්නම් සහෝදරයාගේ මවගේ නිවේසයේදී කෑගල්ලේදී ඔහු අත්අඩංගුවට ගන්නලාද බව ඔබතුමා පිළිගන්නේද? එහිදී පොලිසිය විසින් වීසා කාලයේ ඉක්ුත් වී රැඳී සිටවා යන චෝදනාව යටතේ නඩු පවරන ලදී. නීතිඥයන් ඉදිරිපත් කළේ ඔහු ලංකාවේ පුරවැසියෙක් නිසා වීසා කාලයේ පිළිබඳ ප්‍රශ්නය වූ මත රටින් පිටවල් නොකළ යුතු බවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දිගින් දිගටම සිදු කළ දේශපාලන උද්ඝෝෂණයන්ගේ අනතුරුව දෙසැම්බර් 4 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අමාත්‍ය හර්ෂද සිල්වා මැතිතුමා, අමාත්‍ය SB නාවින්න, අමාත්‍ය නිරෝෂණ ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යංශ ලේකම්වරයා, ආගම නිවගන්න පාලකවරයා, ආගම නිවගන්න දෙපාර්තමේන්තුවේ නීති නිර්ධාරකතුළු පිරිසක් සමග පාර්ලිමේන්තු පර්ශයේදී පෙරටුගාමී පක්ෂයේ නියෝජිත පිරිසකට සාකච්ඡාවක් ලබා දෙන ලද බවද පිළිගන්නේද? ඉන් අනතුරුව අවස්ථා කීපයකදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම පක්ෂය විසින් හමු අතර ඔවුන් නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරන බව දන්වා සිටියේය. සැලකිය යුතු කාලයක් ගතවීමෙන් අනතුරුව 2016 පෙබරවාරියේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නැවත උපදෙසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට එවා තිබූ අතර එයි මෙලෙස සඳහන්ය. කෙටියෙන් කිවහොත් කුමාර් ගුණරත්නම් පුරවැසි භාය ලබා දීමට කටයුතු කරන්න. එය සඳහා නඩුව අවසන් වතුරු ඉන්න ලෙස සඳහන්ය. මේ පිළිබඳ ආගමන විගමන කොමසාරිස්වරයාගෙන් විමසූ විට ඔහු ප්‍රශ්න ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුව අනුව තමා කටයුතු කිරීම සූදානමින් සිටින බවයි. එනමුත් කෑකල්ල අධිකරණයේ නඩු තීන්දුව දෙමින් 2016 අප්‍රේල් 1 දිනට ක්‍රියාත්මක කරන පරිදි වසරක සිරදඬුවමක් ලබා දුන්නද නඩු අවසන් වීමෙන් පසුත් පුරවැසි අයදුම්පත සලකා බැලුණේ නැත. ඉහත නීති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව නඩු අවසන් වූ පසු පුරවැසි භාවය ලබා දිය හැකි මොත් එය සිදු නොකිරීමට සිරදඬුවම් කාලය 2016 දෙසැම්බර් 9 ඒ කියන්නේ තව දවස් 7 අවසන් වීමට නියමිත අතර තවම පුරවැසි භාවය ලබා දීමේ කටයුතු කිරීමට අමාත්‍යවරයා ලෙස ඔබතුමා දැන් පියවර ගන්නේද? 3. නිදහස් වන දිනය එනම් 2016 දෙසැම්බර් 9 දින හෝ ඊට පෙර හෝ පසු කුමාර් ගුණරත්නම් නොයෙල් මුදලිගේ රටින් පිටුවහල් කිරීම නවතන නියෝගයක් අමාත්‍යතුමා ඔබතුමා නිකුත් කරනවාද? ඉන් පසු පුරවැසි භාවය ලබා දීම ඉටු කරනවාද?
ගරු කතානායකතුමනි, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීමාගේ ප්‍රශ්නයට පිළිතුර එක එක ඔව්, එක දෙක ඔව්, දෙකේ එක ඔව්, දෙකේ දෙක. සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධ විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් එම ඉල්ලීම සරකා බැලීම අදාළ පියවර ගනිමි. තුන, රටින් පිටරට කිරීමේ නියෝගයක් නිකුත් කර නොමැත. පුරවැසිභාවය සම්බන්ධ විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධ කටයුතු කිරීමට මා සූදානම්.
ආගමන විගමන පාලක ළඟ ඉල්ලුම් පත්‍රය තියෙනවා.
අද ඒගොල්ලෝ සමහරට මට ඉදිරිපත් කරාවි.
ඇමතුමාගේ මැදිහත්වීමයි දැන් බලාපොරොත්තු වෙන්නේ.
කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා මෙයා පිටුවහල් කරන්නේ නැහැ. දෙමව්පියේ මෙහෙණින් ඉන්න නිසා. ඒ වගේම මූලික වශයෙන් ඩුවෙල් පාස්පෝර්ට් එකක් එයාට ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැති වුණොත් එයාට ලංකාවේ කෙලිම පුරවැසිභාවය ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය එයා අත්තරින්න ඕනේ.
අත්තරින්න ඕනේ.
හොඳයි. එහෙනම් අවධානය යොමු කරන්න ගාර ඇමතුමා. හරි.
ඈ?
ලංකල්ලා ගරු ඇමතුමා මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු සභානායකතුමා.
කතානායකතුමනි, මේ ගුරුනත්ත මහත්මයා ගැන කනගාටුවක් පළවිලා තියෙනවා විපක්ෂයට. ආ. මං සභාවට මතක් කරන්න කැමතියි ගුණරත්න මහත්තයා පැහැරගෙන ගියේ පසුගිය ආණ්ඩුව. පසුගිය ආණ්ඩුව තමයි ගුණරත්න පැහැරගෙන ගියේ. දැන් කිඹුල් කඳුළු හලනවා. දැන් කිඹුළු එද්දක්කට තිබ්බ.
හොඳයි ගෞරව සභානායකතුමා. Honorable Minister of Finance, Ministerial Statement.
කතානායකතුමනි, මීට දවස් දෙකකට පෙර මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන වෙලාවේ තක්සේරුව ගැන ප්‍රශ්නයක් ඇති වුණා. ඒ සම්බන්ධයෙන් සොයා බලලා මම වාර්තා කරනවා. මොකෝ ඒකේ යම් විදිහේ වැරදි නිගමනයකට ඇවිල්ලා තිබ්බේ. කතානායකතුමනි, 2016 නොවැම්බර් 28 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේ අවස්ථාවේදී දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් තිහගඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පිබුරු අංක 2617 කැබිලි අංක 109 දෙහි තක්සේරු සම්බන්ධයෙන් කරු පාර්ලිමේන්තර ප්‍රශ්නයක් ඇහුවා. ඒ සම්බන්ධයෙන් අපට වාර්තා කරන්න පුළුවන්. දකුණු අධිවේග මාර්ගයේ දිගුව ඉදිකිරීම සඳහා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වූ පිඹුරු අංක 2617 යටතේ අක්කරගෙන ඇති කැබිලි අංක 109 දරන ඉඩම ඉහත ප්‍රශ්නය හා අදාළ වේ. මෙම ඉඩමේ කොටසේ ප්‍රමාණය පර්චස් 0.04 වර්ගඩි 10.89 වූ ඉතා කුඩා බිම් කොටසකි. එක් පර්චස් එකකට රුපියල් 50,000 බැගින් පර්චස් 0.4 සඳහා මුළු වන්දි මුදල 2,000. ඒ සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත විවිධ විදිහට යටතේ ලබා දුන්න වන්දි මුදල රුපියල් 500,000 වන අතර ඉන් පරිබාහිරව පැවති ලා කොමිටු මගින් තීරණය කර ඇති වන්දි මුදල රුපියල් 1,500,000. ඉහත ඉඩමේ හිමිකම් නොකී ප්‍රමාණය අන්ක්ලේම් පෝෂන් පර්චස් 0.02 එක්නම් මුළු ඉඩමින් 55%. හිමිකම් කී ප්‍රමාණය පර්චස් 0.18 එනම් මුළු ඉඩමෙන් 45%. එම පර්චස් 0.18 ප්‍රමාණය සඳහා අයිතිකරුවන් 22 තම අයිතිය සඳහා ඉදිරිපත් වී ඇති අතර අදාළ ප්‍රශ්නයට තුඩු දුන් ඊදමේ අයිතිකරුට හිමි ඊදම ප්‍රමාණය පර්චස් 0.00133 මුළු වන්දි මුදල රුපියල් 500,000 හිමිකම් කී ප්‍රමාණය සඳහා අදාළ වන්දි මුදල් රුපියල් 225 වන අතර ඒක එක් එක් පුද්ගලයා හිමිකම් කී ඉඩම් ප්‍රමාණයට අනුපාතිකව අදාළ වන්දි මුදල බෙදු කල අදාළ පුද්ගලයාට හිමිවන වන්දි මුදල 150%. මේ අනුව තක්සේරු දෙපාර්තමේන්තුවේ අදාළ තක්සේරු නිවැරදිව සිදු කර ඇති අතර එම ප්‍රතිලාභ හිමි සියලුම ඉල්ලුම්කරුවන් වෙත ඒ බව දැන්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කර ඇත. මෙම ඉඩම සඳහා පුද්ගලයන් 22 අයිතිකරුවන් බැවින් එම මුළු ඉඩම සඳහා වන්දි මුදල රුපියල් 225 මුදල් එම සියලු දෙනා අතර ඉඩමේ අයිති ප්‍රමාණයක් අනුව බෙදා ඇත. අංක 2006-12 දරන මුද්දර බදු විශේෂ විධාංග පනත යටතේ නිකුත් කළ 2008 ජනවාරි මාසයේ පළමු දින ඇති 1530 ඇලයිර 13 ගැසට් පත්‍රය අනුව රුපියල් 25,000කට අඩු මුදල සඳහා මුද්‍රණ ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ. ඒ නිසා මෙතන හිතන්නේ මාතර ප්‍රතිහගඩ ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ ඒ රුපියල් 25ක යන වන්දි ප්‍රමාණය ගෙවන්න අවශ්‍ය තියෙන එක මම හිතන්නේ වැරදිමින් කළා තියෙන්නේ. නමුත් වන්දිය ලැබෙන තියෙන්නේ 750 කියන එක තමයි මෙතනින් මම ස්ථාපිත කරන්න හදන්නේ. මොකෝ නැත්තම් තක්සේරු දෙපාර්තමේන්තු මගේ අමාත්‍යංශයට තිබෙන්නේ ඒක වැරද්දක් වෙලා නැහැ. ඒක ඉතින් හිමිකරු වැඩි ප්‍රමාණය නිසා ලැබිලා තියෙන ප්‍රමාණය ඒකයි. හැබැයි අපි පුළුවන් තරම් මේක අද වෙළඳ පොලේ මිලට තමයි අපි තක්සේරු කරගෙන යන්නේ. මොකෝ අපි කාටත් ඒකෙන් පාඩුවක් ලබන්න ඉඩ දෙන්නේ නැත.
සුරේගාරු මුදල් අමාත්‍යතුමා, ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භ වී යෝජනා පිළිබඳ දැනින්දීම පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා. යෝජනාංකයක සභාවේ එක්කද ප්‍රධාන කටයුතු විසර්ජන 50/2017 කාරක සභා අවස්ථාව. General motion will be at 5, yes. What will be taken at 5, yes. Oh, monkey. Monkey. කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය පෙරවරු 10 සිට 12 හිතේ දක්වා ශීර්ෂාංක 149 295 297 සිට 303 දක්වා ඉන් පසු දෛව දිවා විවේකයේ අද නැහැ නේද? අද දිවා විවේකයේ ගැරෙන්නේ නැහැ. සවස 5ට ඡන්දය ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසු ෆිඩල් කැස්ට්‍රෝ ජනාධිපතිතුමා සම්බන්ධ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. 1:30 සිට 6:30 දක්වා ලංකා රාජ්‍ය වේශය සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රාතික කාර්මික අමාත්‍යාංශයේ කපා හැරීමේ යෝජනාව ගරු කෝටිශ්වරන් මන්ත්‍රීතුමා. අනුබල කෝටිශ්වරන්.
ගෞරව සභානායකර් அவர்களே, 2017 ஒதுக்கீட்டு சட்டத்தின் குழி நிலை விவாதத்தின் போது இன்றைய தினத்தில் 2016-12-1 வியாழக்கிழமை விவாதத்துக்கு எடுத்துக்கொள்ளப்படுகின்ற அமைச்சுக்கள், அவற்றின் கீழ் உள்ள ஏனைய திணைக்களங்கள் மற்றும் நிறுவனங்களுடன் இலக்கங்கள் 106, 304, 157, 236, 165 உடைய செலவின தலைப்புகளிலிருந்து சம்பிரதாயபூர்வமாக ஒவ்வொரு நிகழ்ச்சி திட்டங்களினதும் அனைத்து மீண்டு வரும் செலவினங்கள் மற்றும் மூலதன செலவினங்கள் என்பவற்றிலிருந்து 10 ரூபாவினை வெட்டிவிட வேண்டும் என்று நான் முன்மொழிகின்றேன். கௌரவ சபாநாயகர் அவர்களே, இன்றைய அனைத்து முகாமைத்துவம் அமைச்சு மற்றும் தேசிய கலந்துரையாடல் மற்றும் தேசிய ஒருமைப்பாடு மற்றும் நல்லிணக்க அமைச்சுகளில் பேசுவதற்கான ஒரு சந்தர்ப்பத்தை தந்ததை இட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். எமது நாடு காலத்துக்கு காலம் பலதரப்பட்ட சவால்களை எதிர்நோக்கி இருக்கின்றது, பலதரப்பட்ட அனர்த்தங்களை எதிர்நோக்கி இருக்கின்றது. இந்த வகையிலே எமது நாட்டிலே பலதரப்பட்ட உயிரிழப்புகள், உடைமைகள் என்பன இழக்கப்பட்டிருக்கின்றன. இந்த இழப்புகள் வந்து உயிர் மட்டுமல்ல, உடைமைகள் மட்டுமல்ல, சொத்து இழப்புகள் மட்டுமல்ல, எங்களது வாழ்க்கையிலும் பலதரப்பட்ட பிரச்சனைகளை உண்டு பண்ணியிருக்கின்றது. அதாவது எங்களது கல்வி மற்றும் பொருளாதாரத்திலும் பாரிய தாக்கத்தை ஏற்படுத்தியிருக்கின்றது. உண்மையாக இந்த அனைத்து முகாமைத்துவ அமைச்சு மிகவும் பொறுப்பு மிக்க அமைச்சு. இந்த அமைச்சை சரியான செயல்திட்டங்கள் செயற்படுத்தப்பட வேண்டும். ஒரு நாட்டிலே அனர்த்தங்கள், ஏற்பட்ட பின்பு அதனை செய்வதை விடுத்து உண்மையாக அந்த அனர்த்தங்கள் எப்படி ஏற்பட போகின்றது, எங்கு ஏற்பட போகின்றது என்பதனை முன்கூட்டியே நாங்கள் ஆராய்ந்து அதற்குரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும். அந்த திட்டங்களை வகுத்து அந்த திட்டங்களுக்கு ஏற்ற விதத்திலே நாங்கள் எங்களது செயற்பாடுகளை அதற்குரிய செயல் வடிவங்களை கொடுக்க வேண்டும். ஆனால் அனர்த்தங்கள் ஏற்படுகின்ற பொழுது அந்த அனர்த்தங்களை முகங்கொடுக்கக்கூடிய வகையிலே அந்த அனர்த்தங்களிலிருந்து மக்களை பாதுகாக்கக்கூடிய வகையிலே ஏற்கனவே திட்டங்களை தீட்டி வைக்க வேண்டும். அப்படி திட்டங்களை தீட்டாமல் அந்த திட்டங்களை சரியான முறையிலே வடிவமைத்து கொடுக்கப்படாமல் விடுகின்ற பொழுது உயிரிழப்புகள், உடைமை இழப்புகள் மற்றும் உளவியல் ரீதியான தாக்கங்கள் எங்களது மக்கள் மத்தியிலே ஏற்படுகின்றது. காலத்துக்கு காலம் சூறாவளி, சுனாமி மற்றும் மண்சரிவு, வெள்ளப்பெருக்கு மற்றும் யுத்த அனர்த்தங்கள், கடலரிப்பு போன்றவை ஏற்படுகின்றது. இந்த அனர்த்தங்களும் இழப்புகளும் ஈடுபடுவதற்கு முக்கியமான காரணமாக இருப்பது சரியான முறையிலே திட்டங்கள் வகுக்கப்படாததுதான் பெரும்பாலான காரணங்களாக இருக்கின்றது. இந்த வெள்ளப்பெருக்குகள் அல்லது மண்ணரிப்புகள் ஏற்படுகின்றதற்கான காரணங்களாக புதிதாக கட்டடங்களை அமைத்தல், நகர அபிவிருத்தி திட்டங்களை மேற்கொள்ளுதல், முறையற்ற விதத்திலே வாய்க்கால்கள், கான்களை அமைத்தல் போன்றவற்றினாலே இந்த அனர்த்தங்கள் கூடுதலாக ஏற்படுவதற்கான வாய்ப்புகள் இருக்கின்றது. ஆகவே அந்த வகையிலே எமது அம்பாறை மாவட்டத்திலே திருக்கோவில் பிரதேசத்திலே பாரிய கடலரிப்பு ஏற்பட்டு பல நூற்றுக்கணக்கான ஏக்கர் காணிகள் கடலிலானே அரிக்கப்பட்டிருக்கின்றது. பல தோட்டங்கள், மக்கள் வாழ்ந்த இடங்கள், வாழ்வாதாரங்கள், வீதிகள் மற்றும் பிரபலமான மிக முக்கியத்துவம் வாய்ந்த மதஸ்தலங்கள், திருத்தலங்கள் என்பன இந்த கடலரிப்பினாலே காவு கொள்ளப்பட்டிருக்கின்றது. இந்த கடலரிப்பினாலே திருக்கோவில் பிரதேசத்தில் உள்ள மக்கள் மிகவும் மனவேதனை அடைந்து மிகவும் உளரீதியான தாக்கத்துக்குள் உள்ளாக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே அந்த இடத்திலே அனர்த்த முகாமைத்துவம் அமைச்சு இதற்கான சரியான நடவடிக்கையை மேற்கொள்ள வேண்டும். அனர்த்த முகாமைத்துவ அமைச்சானது அந்த கடலரிப்பிலிருந்து அந்த மக்களின் நிலங்களை, வீடுகளை, வீதிகளை பாதுகாப்பதற்கான கல்லுகளை, பாறை கல்லுகளை இட்டு அந்த இடத்திலே அரிப்பை தடுப்பதற்கான ஒரு தடை அணையை மேற்கொள்ள வேண்டும். பல தடவைகள் அனர்த்த முகாமைத்துவ அமைச்சினூடாக வேண்டுகோள் விடுக்கப்பட்டிருக்கின்றது. தயவு செய்து அனர்த்த முகாமைத்துவ அமைச்சர் அவர்கள் நேரடியாக அந்த இடத்திலே பார்வையிடுகின்ற பொழுதுதான் அந்த தாக்கம், அந்த மக்கள் படுகின்ற அவல நிலையை நேரடியாக கண்டுகொள்ள முடியும். ஆகவே இந்த உயரிய சபையினூடாக நான் அமைச்சர் அவர்களிடமும் இங்கு வந்திருக்கின்ற அமைச்சின் செயலாளர்கள் மற்றும் திணைக்கள அதிகாரிகளிடமும் நான் அன்பாக வேண்டுகோளை விடுக்கின்றேன். தயவு செய்து இந்த திருக்கோவில் பிரதேசத்தில் இந்த மண்ணரிப்பினாலே ஏற்படுகின்ற அனர்த்தத்திலிருந்து அந்த மக்களின் தேவை கருதி, அந்த மக்கள் உளவியல் ரீதியாக மிகவும் பாதிப்பு அடைந்துள்ளார்கள், அவர்களுக்கு தேவையான அந்த பாதுகாப்பதற்கு தேவையான அணைகளை இட்டு கற்களை போட்டு அணைகளை விட வேண்டும். ஏன் இது ஏற்பட்டதென்றால் முறையற்ற முறையிலே திட்டமிடப்படாத ஒரு ஒலிவில் துறைமுகம் அமைக்கப்பட்டதன் காரணமாகத்தான் உண்மையாக இந்த அனர்த்தம் ஏற்பட்டிருக்கின்றது. அதாவது ஒரு திட்டமிடப்படாத முறையிலே ஒரு துறைமுக நிர்மாணம் வேலை செய்யப்பட்டதன் காரணமாக மண்கள் கடல் மண் அகழ்ந்ததன் காரணமாக அந்த இயற்கையோடு விளையாடியதன் காரணமாக இன்று அந்த பிரதேசத்திலே கல்முனை மற்றும் காரதீவு ஒலிவில் திருக்கோவில் அக்கரைப்பற்று போன்ற பிரதேசங்களில் உள்ள கடல்கள் நீரினாலே கடல் நீரினாலே அரிப்பு ஏற்படுத்தப்படுகின்றது. இன்று சில இடங்களுக்கு கல்லணைகள் போடப்பட்டிருக்கின்றது. ஆனால் போடப்படாத இடங்களான திருக்கோவில் பிரதேசம் மிகவும் பாதிப்புக்கு உள்ளாக்கப்படுகின்றது. ஆகவே இதை கவனத்தில் எடுத்து அனர்த்த முகாமைத்துவம் அமைச்சு அதனை உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். இல்லாவிட்டால் இப்போது 100 மீட்டர் கடல் வந்திருக்கின்றது. இல்லாவிட்டால் இன்னமும் அதிகமான இழப்புகளை எமது மக்கள் சந்திப்பார்கள். ஆகவே இதற்கு இந்த உயரிய சபையினூடாக அமைச்சரவர்களும் திணைக்கள அதிகாரிகளும் உரிய நடவடிக்கை எடுக்க வேண்டும். இரண்டாவதாக கல்முனை பிரதேசத்திலே ஏற்படுத்தப்படுகின்ற மண்ணிரப்புகின்ற நகர அபிவிருத்தி திட்டம் என்ற போர்வையிலே மண் நிரப்பப்படுகின்றது. அதாவது குடியிருப்புகளுக்காக நகர அபிவிருத்தி திட்டம் என்ற போர்வையிலே மண்ணிரப்பப்படுகின்ற பொழுது பல்லாயிரக்கணக்கான ஏக்கர்களுக்கு மண்ணிரப்பப்படுகின்றது. எமது அதிமுக ஜனாதிபதி அவர்கள் கூறியிருக்கின்றார்கள், நீங்கள் பள்ளமான நிலங்களிலே நீர் தேங்கி தகைந்து போகின்ற நிலங்களிலே நீங்கள் மண்ணை நிரப்பக்கூடாதென்று. ஆனால் தங்களது சுய லாபத்துக்காக தங்களது சுய செயற்பாட்டுக்காக தங்களது அரசியலை நிலைநிறுத்துவதற்காக அந்த பிரதேசத்திலே மண்ணை போட்டு நிரப்பி அந்த இடத்திலே குடியிருப்புகளை மேற்கொள்வதற்கான நடவடிக்கையை முன்னெடுக்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த மண் நிரப்புகின்ற பொழுது அங்கு வருகின்ற தண்ணீர் அது ஒரு பெரிய பரந்த நீர் நிலையை கொண்ட பிரதேசம். அந்த நீர்நிலையிலே தண்ணீர் வந்து மேலத்திய அதாவது மலைநாடுகளிலும் மற்றும் அம்பாறை இக்னியாகலை முனராகலை பதுளை போன்ற இடங்களிலிருந்து வாருகின்ற தண்ணீர் அனைத்தும் அந்த இடத்திலே தகைந்து நின்றுதான் கடலுக்கு போவது. இப்போது அந்த இடத்திலே மண்ணிரப்புகின்ற செயற்பாடை மேற்கொள்ளுகின்ற பொழுது கல்முனை பிரதேசம் முற்றுமுழுதுமாக தாழுகின்ற அமிழ்ந்து போகின்ற ஒரு நிலைக்கு உள்ளாக்கப்படுகின்றது. ஆகவே அந்த முறையற்ற திட்டம் நகர விருத்து திட்டமானது ஒரு முறையற்ற ஒரு நகர விருத்து திட்டம். இதனை அனைத்து முகாமைத்துவம் அமைச்சு நிச்சயமாக பார்வையிட வேண்டும். அதாவது பார்வையிடுவது தகவல்களை வெளிப்படுத்துவது மட்டுமல்லாது அதற்குரிய உரிய நிவாரணத்தையும் அந்த அமைச்சு வழங்க வேண்டும், ஆலோசனையை வழங்க வேண்டும். இன்று அந்த இடத்திலே மண்ணை நிரப்புவதனால் மக்கள் காலகாலமாக வாழ்ந்து வந்த வீடுகள் நிலங்கள் மற்றும் வயல் நிலங்கள் என்பன தாழ்வடைந்து மக்கள் வேறு இடத்துக்கு குடியேறுகின்ற நிலை அல்லது பலதரப்பட்ட பிரச்சனைகளுக்கு முகம் கொடுக்கக்கூடிய நிலை உள்ளாக்கப்படுகின்றது. இந்த மண்ணிரப்பு என்ற செயற்பாடாலே துறவந்தியன் மேடு என்ற ஒரு கிராமமே அப்படியே இல்லாமல் போகின்ற ஒரு சந்தர்ப்பம் காணப்படுகின்றது. ஆகவே அந்த இடத்திலே பெரிய ஒரு அனர்த்தம் ஒன்று ஏற்படுவதற்கான வாய்ப்பு இருக்கின்றது. அது மட்டுமல்ல நாட்டுக்கு நாட்டின் பொருளாதாரத்துக்கு முக்கிய பங்கு வகிக்கின்ற விவசாய காணிகள் ஆயிரக்கணக்கான காணிகள் நீரிலே அமிழ்ந்து போகின்ற ஒரு சூழ்நிலையும் இருக்கின்றது. ஆகவே இந்த திட்டமிடப்படாத நகர அபிவிருத்தி திட்டங்கள் குடியிருப்புகளுக்காக இந்த நகர அபிவிருத்தி திட்டம் என்ற போர்வையிலே மண்ணிரப்பப்படுகின்றது. ஆகவே இந்த செயற்பாடுகளை இந்த நல்லாட்சி அரசாங்கம் தடுத்து நிறுத்த வேண்டும். இந்த முறையற்ற ரீதியிலே நடக்கின்ற தட்டுப்பாடுகளை தடுத்து நிறுத்த வேண்டும். மேலும் ஒரு அனர்த்தம் திடீரென்று ஒரு அனர்த்தம் அல்லது சுனாமி அல்லது வெள்ளப்பெருக்கு ஏற்படுகின்ற பொழுது தண்ணி வழிந்து ஓடுவதற்கு இடமில்லாமல் போகும். ஆகவே இந்த நல்லாட்சி அரசு அதனை துரிதப்படுத்தி அதற்குரிய தீர்வினையும் வழங்க வேண்டும் என்று இந்த திட்டத்தை தடுத்து நிறுத்தி இந்த மக்களின் பாதுகாப்பை இந்த உயரிய சபையினூடாக இந்த அரசாங்கம் நடைமுறைப்படுத்த வேண்டும். இது ஒரு குறிப்பிட்ட அரசியல் நோக்கத்துக்காக இந்த திட்டங்கள் மேற்கொள்ளப்படுகின்றது.
தங்களது அரசியலை
நிலைநிறுத்துவதற்காக
இந்த செயற்திட்டங்கள் மேற்கொள்ளப்படுகின்றது. மேலும் யானைகளினாலே தாக்கம் அதிகமாக காணப்படுகின்றது அந்த பிரதேசத்திலே. இன்று நேற்று முன்தினம் கூட ஒரு நபர் யானையினாலே அடிபட்டு அவர் இறந்திருக்கின்றார். அந்த இடத்திலே திருக்கோவில் மற்றும் கஞ்சிகுடிச்சாறு தங்கவிலாயபுரம் பொத்துவில் போன்ற பிரதேசங்களிலே யானை வேலிகளை அமைக்க வேண்டும். ஆனால் அந்த யானை வேலி அமைப்பது தற்போது இடையிலே தடுத்து நிறுத்தப்பட்டிருக்கின்றது. ஆகவே இந்த பெருமதி மிக்க மனித உயிர்களை பாதுகாக்க வேண்டும். அனைத்து முகாமைத்துவ அமைச்சு ஒருவர் பெருமதி மிக்க மனித உயிர்களை இழந்திருக்கின்ற பொழுது அதுகளை பாதுகாப்பதுதான் அனைத்து முகாமைத்துவ அமைச்சு கடமையாயிருக்கின்றது. ஆனால் ஒரு உயிரிழப்பு ஏற்பட்ட பிறகு அதற்கு ஒரு நிவாரணத்தை தருவது உண்மையாக ஒரு ஊசிதமான ஒரு நடவடிக்கை இல்லை. அதற்கு ஒரு முன்னோடியாக இந்த யானைவேலி அமைத்து அந்த மக்களின் பாதுகாப்பை யானை மற்றும் ஏனைய விலங்குகளின் தாக்கத்திலிருந்து பாதுகாக்க வேண்டும். மக்களுக்காகத்தான் யானைவேலியோ யானைகளோ, ஆனால் இன்று யானைகளை பாதுகாப்பதில்தான் அதிக கவனம் இருக்கின்றது. மேலும் மலைநாடுகளே மண் சரிவு ஏற்படுகின்றது. அந்த மண் சரிவுகளிலிருந்து அந்த மக்கள் இன்னமும் நிவாரணம் பெற முடியாத இருக்கின்றார்கள். அவர்கள் இப்போதும் தற்காலிகமான கொட்டில்களிலே அமர்த்தப்பட்டிருக்கின்றார்கள். இந்த மண் சரிவு ஏற்படுகின்ற பிரதேசத்திலே வாழ்கின்ற மக்களுக்கு ஒரு சிறந்த பாதுகாப்பான ஒரு இடத்தை தெரிவு
செய்து
அமைத்துக் கொடுக்க வேண்டும் என்று இந்த உயரிய சபையின் ஊடாக கேட்டுக்கொள்ள விரும்புகின்றேன். மேலும் முக்கியமான விடயமாக எமது சிறைச்சாலையிலே இன்று சிறைச்சாலை பயங்கரவாத தடுப்பு சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு இருந்தவர் குணரத்னம் கஜவீர என்பவர், வயது 70. இவர் தற்பொழுது சிறைச்சாலையில் இருந்து வைத்தியசாலை கொண்டு வருகின்ற பொழுது மரணமாக இருக்கின்றார். அவரின் கிரியைகளை அவரின் மரண சடங்குகளை மேற்கொள்வதற்காக அவரின் மனைவி தற்பொழுது மனைவியும் பிள்ளைகளும் காலி சிறைச்சாலையிலே தடுத்து வைக்கப்பட்டுள்ளார்கள். அவர்களுக்கு தனது மனைவிக்கு பிணைகள் வழங்கப்படவில்லை. ஆகவே அவர் அந்த கிருமிகளை ஈமக்கிரிகைகளை மத மரண சடங்குகளை மேற்கொள்வதற்கு அவரது மனைவிக்கு நீங்கள் இந்த உயரிய சபையின் ஊடாக ஒரு அனுமதியை வழங்க வேண்டும். அதேபோல் அவர்களின் மகன்களான வந்துள கஜவீர மற்றும் அஜத் கஜவீர என்ற இரண்டு மகன்மாரும் தற்போது சிறைச்சாலையில் இருக்கின்றார்கள். அவர்களை அந்த வைத்தியசாலைக்கு போய் பார்வையிடுவதற்கும் அவர் அந்த கிரிகைகளிலே பங்கு கொள்வதற்கும் இந்த உயரிய சபையினூடாக அங்கீகாரத்தை வழங்க வேண்டும் என கூறி எனது
உரையாடு கண்ணே ஆபதா கலமனாகார அமாத்தியான் ஜாதிக சங்வாதி பிரிபத அமாத்தியான் ஜாதிக ஏகாபாத்தியசா பரிசங்கே தாமாத்தியான்சே இலங்கட்ட கரு பிமல் ரத்நாயக மெட்டுமா
கரு கதாநாயகத்துமணி அது தினேதி திரிபாத்திய திபேன அமாத்தியாச துணிங் மா விசேஷம் சாகச்சாக்கான பலாபுரத்து அண்ணே ஆபதா கலமனாக்கரண அமாத்தியாசே ஹர ஜாதிக சங்வாத பிலிபந்த அமாத்தியாசே சஹா ஜாதிக ஏகாபத்த சக பிரதிசந்தான பிலிபந்த அமாத்தியாசே மா தனகண்ண கமிதி கரு கதாநாயகத்துமணி ஜாதிக சங்வாத பிலிபந்த அமாத்தியாசே மனோ கணேசன் அமத்துமாகே அமத்துமா தம் அமைதி தூரே தரானி நமக்கு அதால் அமைத்துவரையா மெத்தனை பேன்னு அப்படி காரக சபாவாசா அப்படி பலா ඒක මම හිතන්නේ අමතුමා
කවුද මේ කැමති
නිතර කරන මේ අඩුවක් කියලා අපි දකින්නේ නැහැ. නමුත් අද හිටියනම් හොඳයි.
ගරු කතානායකතුමනි, මේ සංවාද අමාත්‍යංශ පිළිබඳ විවාදෙදී මුලින්ම මම කියන්න කැමැති අපේ රටේ ජාතික භාෂාවන් විශේෂයෙන්ම දෙමළ සහ සිංහල භාෂාවන් අපේ රටේ ජාතික භාෂාවන් වශයෙන් පිළි අරගෙන තිබෙනවා ව්‍යවස්ථාවෙන් අවුරුදු ගණනාවකට කලින්. නමුත් පසුගිය කාලය තුළම මේක ක්‍රියාත්මක වීමේ ගැටලු තිබෙනවා. ඒක අපි කවුරුත් දන්නවා, කවුරුත් කියනවා. නමුත් එය හොඳ පැත්තට, කියන්නේ අවශ්‍ය වේගයෙන් විසඳන පැත්තට යන බවක් පේන්නේ නැහැ. මා විශේෂම කරු කතානායකතුමනි දකිනවා, මේ ජාතික භාෂා ප්‍රතිපත්තිය තිබුණට මේ ප්‍රතිපත්තිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරවීමට දැනට බලය තිබෙන්නේ රාජ්‍ය ආයතනවල පමණයි. එසම මා විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, මේ ජාතික භාෂා ප්‍රතිපත්තිය අනිවාර්ය වශයෙන්ම රටේ පෞද්ගලික අංශයක්. රටේ සෑම කෙනෙක්ම, සෑම පුරවැසියෙක්ම, සෑම පවුලක්ම, සෑම සංවිධානයක්ම ආණ්ඩුවම. මේ සියලු දෙනාම ඉටු කළ යුතු දෙයක් විදිහට මේ නීතිය සංශෝධනය විය යුතුයි කියලා. මොකද ඔබතුමා දන්නවා, දැන් අද රටේ ආර්ථික කටයුතු ගත්තොත් 90%ක් මෙහෙවෙන්නේ පෞද්ගලික අංශයේ. එතන මේ පෞද්ගලික අංශය පැත්තෙන් ඒ භාෂා ප්‍රතිපත්තිය රැකෙන්නේ නැතිනම් ආණ්ඩුවකට පමණක්, ආණ්ඩුවේ කාර්යාලවල තිබෙන බෝඩ් එකකින් පමණක්, නැත්නම් ඒ කටයුත්තකින් පමණක් මේ ජනතාව මුහුණ දෙන සංනිවේදන ගැටලුව බේරගන්න බෑ. සම ආණ්ඩුවට මුලින්ම ඉල්ලා සිටිනවා මේ පනත වෙනස් කරන්න. මොකද මම මේ ගැන සාකච්ඡා කර අවස්ථාවකදී කිව්වා, දැනට බලතල නැහැ කියලා පෞද්ගලික අංශයේ ආයතනයක මේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකොලොත් කරන්න දෙයක් නැහැ. ඔබතුමා දන්නා කරු කතානායකතුමනි, දැන් විශේෂම කොළඹ නගරය ගත්තොත් විශාල පෞද්ගලික රෝහල් සංඛ්‍යාවක් තිබෙනවා. මේවට ලංකාවේ හැම ප්‍රදේශයකින්ම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එනවා. දැන් රජයේ රෝහල් වල යම් ප්‍රමාණයකට මේ භාෂා ප්‍රතිපත්තිය 100%ක් නෙමෙයි, නමුත් යම් ප්‍රමාණයක රැකලා තිබෙනවා අඩුපාඩුකම් සහිතව. දැන් එක මට කියන්න පුළුවන්, අපි එක අවස්ථාවක අපේ තරුණ සංගමෙන් තැන් 20ක් විතර ෆොටෝ ගැහුවා. ෆොටෝ ගහලා ගත්ත රාජ්‍ය ආයතනවල කොහොමද මේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙන්නේ කියලා. නමුත් අඩු ගන්න නීතියක් තියෙනවා ක්‍රියාත්මක නුණා. නමුත් පෞද්ගලික අංශය ගත්තොත්, මම පෞද්ගලික රෝහල් සම්බන්ධ උදාහරණයක් කියනවා නම්, මේ පෞද්ගලික රෝහල් වල මම ඇමෙත්තුමාට දවසක් පෞද්ගලිකව කිව්වා මුණ ගැහිච්ච අවස්ථාවකදී, දෙමළ භාෂාවෙන් ඒ ප්‍රදර්ශනය කරන පුවරුවල දෙමළ භාෂා තිබීම ඉතාම විරලයි. මම එතුමාට එක උදාහරණයක් කිව්වා, එක නාරම්පිට ප්‍රදේශයේ, මම නම කියන්නේ රෝහල වෙනස් සේවාවන් සපයන රෝහලක් නිසා, ඉතාම ප්‍රධාන රෝහලක මගේ මව යම් කාලයකට කලින්, අවුරුද්දකට පමණ කලින් තුලත් කරපු වෙලාවකදී මම මේ රෝහලට ගිහපු අවස්ථාවේදී මම දැක්කා ඒ රෝහල් කාමරයේ තුල තිබෙනවා යම්කිසි ඒ ආයතනයෙන් දීලා තියෙනවා ඒ රෝගීන්ට යම් යම් දේවල් ඉවත් කරන්න, ඒ දාන්න යම්කිසි නිකන් අර බෑග් එකක් වගේ එකක්. ඒකේ තියෙනවා කරු කතානායකතුමනි භාෂා 8කින් මුද්‍රණය කළා. ඒකේ සිංහල තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා, ඩච් තියෙනවා, ෆ්‍රෙන්ච් තියෙනවා, ජර්මන් තියෙනවා. භාෂා 8ක් තියෙනවා, දෙමළ නැහැ. භාෂා 8ක් තියෙනවා. මට මේ හොස්පිටල් එකේ නම කියන එක ගැලපෙන්නේ ආයතනයට මේ අවස්ථාවේදී. ඒ කියන්නේ මොකද ඒවට විදේශිකයන් එන නිසා ඒ විදේශියන් වෙනුවෙන් සේවය සලසන්න භාෂාවෙන් ප්‍රින්ට් කරලා තියෙනවා. හැබැයි මෙරට දෙවන ජනතාව මතක් කරලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා අමාත්‍යංශ ලේකම්තුමා අමාත්‍යතුමාට කතා කරලා මේක ඉතා ඉක්මනින් භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය පෞද්ගලික හැමතැනම ක්‍රියාත්මක කරන්න සහ නොකරොත් නීත්‍යානුකූලව කටයුතු කරන්න බම් කිසි බලයක් පාර්ලිමේන්තුව අත්පත් කරගත යුතුයි කියලා. නැත්තම් මේවා වෙන්නේ නැහැ. මේවා අතිශය බරපතල ආකාර නොසලකා හරිනවා. ඒ වගේම තමයි දැන් සමහර ස්ථානවල සිංහල භාෂාවෙන් ඇත්තෙත් නැහැ. මේකට ජනතාවගෙන් 74%ක් සිංහල, ලෝකෙ හැම රටක්ම තමන්ගේ මව් භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒ නිසා මව් භාෂාවෙන් ඒ සිංහලෝ දෙමළ භාෂාවෙන් මූලික දේවල් ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යයි. දෙවෙනි කාරණා තමයි මම භාෂා සංවාද ඇමතුමාට මේ එතුමාගේ අමාත්‍යංශ ගොඩක් දැන්වීම් යනවා, ගොඩක් හොඳ දැන්වීම්, මේ මම රූපවාහිනී දැන්වීම් දැකලා නැහැ, රේඩියෝ දැන්වීම් මම අහලා තියෙනවා. ඒවා ඉතාමත්ම මේ මම දන්නේ ඒවා නාස්තිකාර වේදමක් තියෙනවාද කියලා මට එකපාර හිතෙන්නේ නැහැ. ගොඩක් වේදම් කරනවා නම් ඒක අපරාධයක්. නමුත් ඒවා යම්කිසි ආර්ථවත් පණිවිඩයක් තිබෙනවා. ජාතික සමගිය ගොඩනගන්න යම්කිසි බිම් මට්ටමේ ඉඳලා මිනිස්සු අතර පුංචි මතක් කිරීමක් කරන එක හොඳ දෙයක්. නමුත් ඒක මම ඉතාම විශේෂ කරුණක් කියන්න කැමතියි ගරු කතානායකතුමනි, මේ රට අපේ රටේ මේ නම් භාවිතය ගැන. මොකද ඔබතුමා දන්නවා යම් අපේ රටේ ස්ථානවලට නගරවලට ප්‍රදේශවලට නම් හැදලා තියෙන්නේ නම් ලැබිලා තිබෙන්නේ යම්කිසි ඓතිහාසික හේතු නිසා. නමුත් අපි වගේ යටත් විජිතකරණයට ලක්වෙච්ච රටවල්වල මේ නම් යටත් විජිත පාලකයන් හිතුවමනාපට වෙනස් කරා. දැන් අපේ සභානායකතුමා ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරේ නම බ්‍රිතාන්‍යයන්ට තේරෙන්නේ නැති නිසා ඒගොල්ලන්ට ඒක කන්දක් වගේ දැනෙච්ච නිසා, නැත්තම් මිනිස්සු කන්ද කන්ද කිව්ව නිසා ඒක කැන්ඩි වුණා. දැන් අපි දන්න එක කැන්ඩි කිව්වට අපේ රටේ ඉතිහාසයේ කිසිම අදහසක් එන්නේ නැහැ. නමුත් අපිට අඩුම ගාඩේ එතන මහනුවර කියන වචනේ තාම සිංහලෙන් භාවිතා වෙන නිසා ඒක ලොකු පටලවිල්ලක් වෙන්නේ නැහැ. කියන්නේ කැන්ඩි කිව්වම කිසිම අදහසක් අපිට එන්නේ නැහැ අපේ රටේ මොකක්ද ඒක කියලා. මහනුවර කිව්වම අපේ අවුරුදු 300ක් පරණ අගනුවර. ඒක වෙන වේට් එකක් තියෙනවා. මම මේක ඉතාම ටිපිකල් ඉතාම විශේෂ උදාහරණයක් මම ගන්න කැමතියි. පේදුරු තුඩුව. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා පේදුරු තුඩුව කියන්නේ පොයින්ට් පේඩ්‍රෝ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ, සිංහලෙන් දෙමළෙන් හැම එකෙම වගේ යන්නේ පේදුරු තුඩුව කියලා. ඒකේ තේරුම පේදුරු කියන පුද්ගලයා හොසාගත් තුඩුව කියන එකනේ. දැන් මම මේ ගැන පොඩ්ඩක් හෙව්වා. ඔබ අපි ඔබතුමාලා කාට බලන්න පුළුවන් විකිපීඩියා එකේ තියෙනවා. මොකද්ද පොයින්ට් පේඩ්‍රෝ කියන්නේ? ඒකේ අපේ දෙමළ මන්ත්‍රීතුමාලා කියයි පොයින්ට් පේඩ්‍රෝ කියලා නමක් එතන නැහැ. එතන තිබෙන්නේ ගරු කතානායකතුමනි එකේ ඒකේ දෙමළ නම පරුත්තු තුරේ. මං හිතන්නේ මගේ වචන හරියද? පරිත්තු තුරේ කියන්නේ ගරු කතානායකතුමනි කොටන් හාබර් කියන එක. ඒ කියන්නේ අවුරුදු 10 ගණනක් තිස්සේ පේදුරු තුඩුවේ ජීවත් වෙච්ච දෙමළ ජනතාව ඔවුන් ඒ ප්‍රදේශයේ තියෙන පස ලටස මේ රබර් වක් මොනවාද කපු වගාවට සුදුසු පසක් ඉතින් අවුරුදු 10 ගණනක් තිස්සේ කපු අපනෑනේ කළා තියෙන ඔය වරායි. එතකොට පරත්තු තුරේ කිව්වම අපිට ඒකෙනවා කොටන් හාබ නැත් අපිට සිංහලට දැම්මොත් කපු වරාය. ඒක තව ඕන සිංහල භාෂා ප්‍රවීණයන්ට ජේ.බී. දිසානායක මහාචාර්යතුමා වගේ කෙනෙක්ට කිව්වොත් ඒක ටිකක් භාවිතයට උචිත වචනයක් හදාගන්න පුළුවන් සිංහලට. දැන් මේ නාගදීපය කියලා හදන් තියෙන්නේ නයින තිව් වලට. තිව් කියන්නේ දූපත දෙමළෙන්. ඒ වගේ සිංහලට වුණ හදාගන්න පුළුවන්. නමුත් ඒක පේදුරු තුඩුව කියනට වඩා කපු වරාය කිව්වම මෙතන ඉන්න පාසා දරුවන්ටත් අපි කාටත් අපිට අලුත් අදහසක් එනවා. මේ ප්‍රදේශයේ ජනතාව අවුරුදු 100 ගණනක් තිස්සේ මේක වරායක් වශයෙන් තිබිලා තියෙනවා. කපු අපනය කළා තියෙනවා. එතකොට බලන්න දැන් අපි මේ ඔක්කොම ඉතිහාසය ඩිලීට් කරලා මකලා දාලා අපි එකට පේදුරුක තුඩුව කියන කිසිම හැඟීමක් අපිට එනවද? අපිට කිසිම හැඟීමක් එන්නේ නැහැ. ඉතින් මම දන්නා මේ නම් වෙනස් කිරීම කියන එක ටිකක් ජාතික වශයෙන් ගැටලු ඇති කරන්න පුළුවන්. එසෙ හැම නමම වෙනස් කරන්න අත ගහන්න ඕනේ නැහැ. නමුත් අඩුම ගානේ මේ වගේ ගැටලු නැති තැන් ටිකවත්. මොකද මම දන්නවා දැන් කෙන් ෆාම් වල නම පසු කාලේ වෙන නමක් කළා තියෙනවා. කෙන් ෆාම් වලට කලින් තව නමක් තිබිලා තියෙනවා. ඕවා වෙනස් කරන්න ගියොත් ඔතන යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන්. නමුත් ගැටලුකාරී තත්ත්වයන් නැති ගොඩක් ප්‍රධාන ස්ථාන තිබෙනවා ගරු කතානායකතුමනි. ජාතික සංවාද අමාත්‍යාංශයට ඒවත් අපේ රටේ ජාතික සමගිය සහ අපේ රටේ අපේ රට ගැන හැඟීමක් අවබෝධයක් හදා දෙන්න පාවිච්චි කරන්න පුළුවන් මේ අමාත්‍යාංශයට. ඒවත් අපිට වැදගත් වෙනවා. මේ මොනවාද අපි අතර සංහිඳියාව අවබෝධය වැඩි කරගන්න. ඒ නිසා මම විශේෂයෙන්ම ජාතික භාෂා භාෂා භාවිතයේ සම්බන්ධ ගත්තට පස්සේ මේ කරුණු දෙක විශේෂයෙන් ඉදිරිපත් කරන්න කැමති. ඒ වගේම අපි කනගාටු වෙනවා දැන් මේ අමාත්‍යාංශයට. මා දන්නේ අමාත්‍යාංශයට වෙන් වෙච්ච මුදල් වලින් අමාත්‍යාංශය වැඩගත්තද කියලා. නමුත් මේ අමාත්‍යාංශයට තිබෙනවා එක වගකීමක්. මේ මොනාද මේ භාෂා ප්‍රශ්නය නිසා යම් ගැටලු ඇති වෙච්ච නිසා විශේෂයෙන්ම ආණ්ඩුවේ කාර්යාලවල විශේෂ උතුරු පළාතේ වෙනත් ප්‍රදේශවල මේ භාෂා දෙකම දන්න නිලධාරීන් බඳවා ගැනීමට මේ අමාත්‍යාංශයට තියෙන බලයක් යම් ප්‍රමාණයක් බඳවාගෙනත් ඉන්නවා. නමුත් අපි දන්න දේ තමයි ඒක හරියාකාරව ඉෂ්ට වෙලා නැහැ. ගොඩක් තැන්වල අදත් අද දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතා කරනවා අපි මේ ප්‍රදේශවල ජීවත් වෙන දෙමළ ජනතාව සිංහල නොදැනීම නිසා. ඒ ප්‍රශ්නෙම ත්‍රිකුණාමලයේ නගරයට ගියාම සිංහල ජනතාවම උණු දෙනවා. මොකද ත්‍රිකුණාමල නගරයේ ප්‍රධාන කාර්යාල සියල්ලේම ඉන්න බහුතර නිලධාරීන් දෙමළ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සා මුස්ලිම්. නමුත් එතන ඉන්න කන්තලේ ජීවත් වෙන සිංහල ජනතාවට එතන දෙමළෙන් කතා කරන්න උන් දන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙම උණු දෙනවා වවුනියාවේ ඉන්න සිංහල මිනිස්සු. ඒ නිසා අපි දකින දේ තමයි මේ අවශ්‍ය තරම් මේ දීභාෂා දැනුම තියෙන නිලධාරීන් බඳවාගෙන නැහැ මේ අමාත්‍යංශය. සමහර බඳවාගෙන තිබෙන පුද්ගලයන් මේ ප්‍රදේශවල අය නෙමෙයි. ඊළඟ කාරණේ තමයි නැෂනල් ඩයලොග් මේ අමාත්‍යංශයට 2016 අවුරුද්දේ මිලියන 791ක් වෙන් කළා තියෙනවා. මේ අවුරුද්ද වෙන් කළා තියෙන්නේ මිලියන 677යි. ඒ කියන්නේ හරියටම ගත්තොත් රුපියල් මිලියන 115ක් කපලා තිබෙනවා. අමාත්‍යංශ ගියවර ප්‍රමාණයෙන් 16%ක් කපලා තියෙනවා ගරු සභානායකතුමා. ඉතින් ජාතික සංවාදය පුළුළු කිරීම කරන්න ඕන. දැන් ඔබතුමා බලන්න දැන් මම නම කියලා කියන මේ වැඩසටහන හොඳ නිසා නැත්නම් ඔය ආමාත්‍ය ආදින සම්බන්ධ විශේෂ අගීමක් කරන්න නෙමෙයි. දැන් අපි දන්නවා අපි කවුරුත් බලන දෙයක් තමයි තරුවන්ගේ දැනුම මිනුමත් වැඩි කරන එකක්. සිරසාතයෙන් පවත් කරන ලක්ෂපති වැඩසටහන. එතකොට ඒකේ ඒ වැඩසටහන සැලකිය යුතු ප්‍රමාණයක් දරුවෝ බලනවා මිනිස්සු සහභාගි වෙන. දැන් ජාතික භාෂා සංවාද අමාත්‍යංශයේ මේ සිංහල දෙමළ දැනුම දරුවන් අතර ප්‍රචලිත කරන්න ඒ වගේ ටිකක් ජනප්‍රිය ආකාරයේ වැඩසටහන් කරන්න පුළුවන්. ඒ මං කියන්නේ ඒ මාධ්‍යාලිකාව තෝරගන්න කියලා. ජාතික රූපවාහිනිය කරනවා නම් අපි වැඩි කැමැති. එහෙම කරාම තමයි දරුවෝ අතර උනන්දුව තියෙන්නේ. අද උනත් අපේ දරුවෝ මගේ දරුවෝ පවා දෙමළ විෂයට ලකුණු වැඩියෙන් අරගෙන සිංහලට වඩා ඇවිල්ලා බොහොම උජාරුවෙන් කියනවා. සිංහල වට තියෙන්නේ සමහරට 88යි 90යි දෙමළ වට 95ක් විතර ගත්තාම ඇවිල්ලා කියනවා. අපිටත් ඒක අමුතු හැඟීමක් ඇති කරනවා. ඉතින් ඒව කරන්න තමයි මේ අමාත්‍යංශයද තියෙන්නේ. ඉතින් ඒ අමාත්‍යංශය සල්ලි කපලා කොහොමද සංවාදය හදන්නේ? ඒ නිසා අපි ඒ කාර්යය ගැන සංවාද ඇමතිතුමාට කියන්න කැමති මගේ මූලික බිල්ලීම තමයි නීතිය වෙනස් කරන්න පෞද්ගලික අංශකසා රටේ ඕන තැනකට බලපාන විදියට භාෂා තුනෙන් අඩුම භාෂයෙන් භාෂා දෙකෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදියට සහ අර ස්ථානවල නම් සම්බන්ධ කරුණු. ඒ වගේම තමයි මම හිතුවා මේක ජාතික සමගිය සම්බන්ධ කරුණු ගොඩක් තියෙන නිසා මම දැක්කා දැන් මේ ජනාධිපතිතුමා යටතේ තිබෙනවා පීටෝපු ආයතන ගණනාවක් ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඒක යටතේ තිබෙනවා ඔය සංහිඳියාව සඳහා වන කාර්යාලයකුත්. දැන් අපි දැක්කා පසුගිය කා දවස්වල විශාල වශයෙන් මේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පාවිච්චි කරලා Facebook පාවිච්චි කරලා ජාතිවාදී ප්‍රකාශ ගොඩක් සිද්ධ වෙනවා. දැන් ගරු කතානායකතුමනි අපි දකින දේ තමයි ඒ ජාතිවාදී ප්‍රකාශ සිදු කිරීමේ මම සිවිල් පුද්ගලයන් සාමාන්‍ය මිනිසු කරනකට කලින් මම මේ පාර්ලිමේන්තුව ගැන උදාහරණයක් කියන්න කැමතියි. මොකද අපි කවුරුත් පිළිගන්නවා මේ රටේ දෙමළ ජනතාව යුද්ධෙන් සුවිශාල පීඩාවකට ලක් වුණා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. සිංහල ජනතාවත් ලක් වුණා, මුස්ලිම් ජනතාවත් ලක් වුණා. වැඩිපුර යුද්ධෙ තිබුණේ උතුර නිසා දෙමළ ජනතාව වැඩිපුර පීඩාවට ලක් වුණා. ඒ වගේම ඒ නිසා අපි පක්ෂයක් වශයෙන් මගින් මගට කියලා තියෙනවා රාජ්‍ය අයවැයෙන් යුද්ධෙන් පස්සේ වැඩිම මුදල් ප්‍රමාණයක් උතුරට වෙන් කරන්න. මේ වෙච්ච වැරද්ද, මේ වෙච්ච අඩුපාඩුව, මේ වෙච්ච පීඩාව අපි පටක් වශයෙන් එකතු වෙලා මේ උතුරේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් වැඩි හැඟීමක් තිබෙන බව පෙන්වීම සඳහා, ඔවුන්ගේ ජන ජීවිත ගොඩනැගීම සඳහා මුදල් හදල් හැම පැත්තෙම වෙන් කරන්න කියලා. ඒ නිසා ඒක අපි ප්‍රතිපත්තියක් වශයෙන් අපි පිළිගන්නවා, අපි ඉල්ලා හිටිනවා. හැබැයි ඒ එක්කම මා ඊටාම කනගාටු වෙනවා අපේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රී සන්ධානි සමහර මන්ත්‍රීතුමාලා එක්කෙනෙක් දෙන්නෙක් වන්දයක් කයිතුමාලාගේ කතාවල පසුගිය දවස්වල තිබිච්ච කතාවල අවස්ථා දෙක තුනකදී කිව්වා මම ඊතුමාලාට බොහොම ගරුත්වයෙන් මේක කියන්නේ ඔබතුමාලා මේ ප්‍රශ්න ගැන එතරම් සංවේදී නොවෙන්න පුළුවන්. නමුත් ඔබතුමාලා කරන මේ හැම දෙයක්ම මොකද මේ රටේ ජාතික සමගියේ සංකේතයක් බවට අද විපක්ෂනායක සම්බන්ධතාවයතුමා පත් වෙමින් තිබෙනවා. මේ පාර්ලිමේන්තුව මේ රටේ එතුමාගේ නායකත්වය විපක්ෂනායක ධූරය පිළිඅරන් තිබෙනවා. අපි ඊටාමත්ම අපේ පක්ෂයට තියෙන සංවිධානයට වඩා ඡන්ද වැඩිපුර තිබියදී අපේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. නමුත් ඡන්ද සංඛ්‍යාව අපේ වැඩි. නමුත් ඊටා අපි පැහැදිලිවම එතුමා විපක්ෂනායක ධූරය පිළිගන්න මේ මුළු පාර්ලිමේන්තුව පිළිගන්න. ඒ කියන්නේ මේ රට පිළිගන්න. ඒ නිසා ඒකට ගැවීමක් වශයෙන් නෙමෙයි. නමුත් එහෙම දෙයක් බිල්ඩප් වෙමින් තියෙදි මම දැක්ක මම එතුමාටත් කිව්වා රත්නපුර ප්‍රදේශයේ රත්නපුර නගරේ ගරු කතානායකතුම රත්නපුර නගරයට කිලෝමීටරක් මෙහා සම්බන්ධ මැතිතුමා විපක්ෂ නායක වුණාට පස්සේ මම දැක්කක බැනරයක් දාලා තියෙනවා අපේ රටේ විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාට අපේ සුබපැතුම් කියලා සිංහලෙන් දාව බැනරයක් තිබුණා තව තියෙනද මම ඒක දැක්කා මම ඒක එතුමාටත් කිව්වා මේ රටේ සැලකිලි ගෞරවත්වයක් එතුමාට තිබෙනවා හැබැයි ඒ වගේම අපි හිතනවා ඒකට කරන ගෙවීමක් වශයෙන් නෙමෙයි ඔබතුමාලා සංවේදී වේ යුතුයි ඔබතුමාලක පැත්තෙන් ඉදිරිපත් කරන සමහර ප්‍රකාශ ජාතිවාදී ඇඟුම් තියෙනවා නොවන විදියට මොකද අයවැයවාද නිසා මම කතා දෙකක් ඇහුවා ඒ කතා දෙකේදීම කිව්වා මොකද්ද මේ අද මේ ආණ්ඩුව ගොඩක් බදු ගහලා තියෙනවා අද මේ ආණ්ඩුව ගොඩක් ජනතාවට දඩ ගහන්න යනවා ඒ නිසා සමහර මන්ත්‍රීවරු කියනවා මොකද්ද මේ යුද්ධයට වේදම් කරපෙකේ බරක් නැත්තම් මේ යුද්ධයට වේදම් කරපෙකේ බරක් අද දෙවන ජනතාවට ගෙවන්නලා තියෙනමය කියන කාරණ. දැන් කියන්නේ යුද්ධයට වේදම් වෙච්ච බර දෙවන ජනතාවට ගෙවන්න වෙන එක අසාධාරණයි. ඒ නිසා ඒ පැත්තෙන් තමයි විවේචනය එන්නේ. දැන් මම මේක ඒ කිව්ව විදිහටම කියන්නේ නැහැ. මේක නම් සංගමයකින් කතා කරන්න ඕන විශයක් නිසා. නමුත් කරු කතානායකතුමනි එහෙම ගත්තට පස්සේ ඕනම කෙනෙක් තවත් තරක ගොඩක් ඇති කරන්න පුළුවන් ඒ යුද්ධයේ ආරම්භය ගැන යුද්ධයේ කවුද පටන් ගත්තේ කෙනෙක් ගැන යුද්ධය පටන් ගත්තේ ආණ්ඩුව බව අපි දන්නවා නමුත් හැම සිංහල සංවිධානයක්ම හැම සිංහල ජාතිවාදී සංවිධානයක්ම සමහර දේශපාලන කණ්ඩායම් එහෙම පිළිගන්නේ නැහැ ඒ නිසා දැන් අපි කියනකොට යුද්ධයේ වගකීම සම්පූර්ණයෙන්ම සිංහල මිනිස්සු ගන්න ඕන නැත්තස් යුද්ධයේ වගකීම මෙන්න මේ අහවල්ලු තනියම ගන්න ඕනේ කෝ ගමන් මොකද වෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන පොදු බර වෙනස් වෙනවා පොදු බර වෙනස් වෙනවා මොකද මේ රටේ යුද්ධයෙන් කවුරුත් බටකව වැඩිපුර බටකව දෙමළ ජනතාව ඒකනේ විවාදයක් නේ නමුත් දැන් ඒ තර්කවලට આવොත් මොකද වෙන්නේ අන්ත ජාතිවාදී විදියට මේවා විශ්ලේෂණය වෙනවා මම දැක්ක Facebook එකක තියෙනවා එක්තරා ජාතිවාදී සිංහල සංවිධානයක මම ඒක කොටසක් මම කියන්න ඔක්කොම කියන්නේ නැහැ ඉස්මතු කරන්න ඕනේ නැති නිසා දරු කතානායකතුමනි ලංකාවේ එහෙම කියනවා නම් ලංකාවේ ජල ජාතක නිෂ්පාදනයට පලාතලෙන් තියෙන දායකත්වය තමයි ප්‍රශ්න කරන්නේ. බස්නාහිර පලාතෙන් සිට 42ක් දායක වෙනකොට උතුරු පලාතෙන් තියෙන 3.6යි. උතුරු පලාතෙන් තියෙන 3.6යි. එතකොට අපි මධ්‍යම ආණ්ඩුව මෙතන මේ පාර්ලිමේන්තුව උතුරු පලාතර වෙන්කල යුත්තේ 3.6 දායකයි. නෑ. අපි විශ්වාස කරන උතුරු පලාතර 25% කට වේදන් කරන අවුරුදු 30ක් පස්සෙන් එක ඉන්නේ. නමුත් ජාතිවාදී විශ්ව විද්‍යාලයට නම් පස්සේ එන්නේ ජාතිවාදීන් ඒවා නියමයට පාවිච්චි කරනවා. මොකද අපි කවුරුත් සම්බන්ධ යුද්ධයක්, කවුරුත් වගකීම් යුතු යුද්ධයක්, කවුරුත් අසාර්ථක වෙච්ච කාරණයක්. එතදී උතුරේ මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නේ කියනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම දකුණේ සිංහලයි බාර ගන්න ඕනේ කියලා සිංහල ජාතිවාදීන් කිව්වා කියයි. එහෙනම් උතුරෙන් දල ජාතික නිෂ්පාදනයේ 3.6යි. එහෙනම් ඒ 3.6 ගන්න. 3.6 වෙන් කරොත් පඩි ගවන්නත් බෑ උතුරේ ඉන්න ගුරුවරුය. වෛද්‍යවරු ඒක වැරදි ඔබතුමාලා ඇත්තට සංවේදීව හිතන්න නැති වෙන්න පුළුවන් යුද්ධයේ පීඩාව නිසා සා නොවැම්බර් මාසේ නිසා මේ විවාදෙ තියෙන්නේ ඒක ඔබතුමාලා සංවේදී මාසයක් නිසා නමුත් ඒක වැරදි එහෙම හිතුවොත් ඌව පළාතට 105යි ඉතින් ඒ එහෙම මේ රටට කටයුතු කරන්න බෑ බස්නාහිර පළාත වැඩිපුර ආදායම් ඉපදුවා කියලා ඒක සියල්ල බස්නාහිරට ආයේ තුනේ ඉතින් මේ රටේ ඒ නිසා අපි ඉතාමත් ඕන කමින් ඉල්ලා හිටෙනවා මෙරට විපක්ෂ නායකවරයා ජාතික නායකයෙක් වශයෙන් රට පිළිගත්ත වෙලාවක විශේෂයෙන්ම උතුරේ මන්ත්‍රීතුමාලාට ඔබතුමාලා නායකත්වය දෙන්න ඕන උතුරට පමණක් නෙමෙයි ඔබතුමාලා මේ රටේ සිංහල දෙමළ විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් සිංහල මුස්ලිම් ජනතාවට විශ්වාසය දිනා ගන්න ඕන ඔබතුමාට හැම අභිලාෂයක් අවශ්‍යයි ඡන්දවලින් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඒ දේශපාලන අභිලාෂය නැතුව සිංහල සහ මුස්ලිම් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගන්න නැතුව දෙමළ ජනතාව ලබා ගන්න පුළුවන් දේශපාලන ජයග්‍රහණයක් නැහැ. දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නැතුව සිංහල ජනතාව ලබා ගන්න පුළුවන් දේශපාලන ජයග්‍රහණයකුත් නැහැ දීගු කාලී. අපි කවුරුත් පිළිගන්න ඕන සිංහල ජාතිවාදී ලෙස කල්පනා කළ දෙමළ ජනතාව පීඩාවට පත් කරන්න ගියොත් අපිට කිහිලා හම්ුනේ 30 අවුරුදු යුද්ධයක්. හද ඒ පීඩාවට විරුද්ධව රට බෙදන්න ගිහිල්ලා කටයුතු කළා දෙමළ ජනතාවට හම්ුනේ ඊටත් වඩා ලොකු පීඩනයක්. එස අපි පිළිගන්න ඕන අපි කවුරු හරි පා ගන්න ගියොත් කාව හරි අපිටම පීඩාව එනවා සකාවත් පාගන් නැති විදියට වැඩ කිරීමෙන් විතරයි, ඉතාම සංගමයෙන් කටයුතු කිරීමෙන් විතරයි මේ ප්‍රශ්නයේදී යම්කිසි මද්ද ලක්ෂයකට, යම්කිසි සංහිඳියා ලක්ෂයකට යන්න පුළුවන්කම තිබේ. ඒ නිසා මම ඒ ගැන විශේෂම කියන්න කැමතියි. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, අද මේ දැන් Facebook එක 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 දේශපාලන වශයෙන් කිසිදු දෙයක් කරපු නැති නිකම් බොරු ජනප්‍රිය පාංකල චරිතවල මධ්‍යස්ථාන බවට පත් කරගන්න උත්සාහ කරන. ඔබතුමා දන්නවා මේ දේශපාලනය වෙන්න පුළුවන්, පරිසරය වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්. ඒක අයින්ද්‍රීය, ඒක ඕගනික් මූමන්ට් එකක් ඇතුලේ තමයි ඒක හැදෙන්න ඕන. අපි ඒකයි කියන්නේ අපේ පක්ෂර නම් අපි කලාකරුවෙක් වැඩ කරන අපි. හැබැයි අපි ජනප්‍රියම කලාකරුවා කියලා ඡන්ද ඉල්ලන දාන්නේ නැහැ. ඒ දාන්නේ නැත්තේ ජනප්‍රියම නළුවා රඟපාන්න පුළුවන් වුණාට ඒකට දේශපාලනය බෑ. ඒක හරියට අපි රඟපාන්න ගියා වගේ. දැන් අපි රඟපාන්න ගියොත් ෆිල්ම් ඔක්කොම අප්සෙට් වෙනවනේ. ආ? මොකද එමුතුමා? ඔබතුමාට පුළුවන් දැන්න මට බෑ. ඒ නිසා දැන් නළුව දේශපාලනට ආවට පස්සේ වෙන අවුලම තමයි දේශපාලනඥයෝ රඟපාන්න ගියාම. දැන් ක්‍රීඩකයෝ දේශපාලනට ආවට පස්සේ මොකද වුනේ? අපි ආදරය කරපු ක්‍රීඩකයෝ දැන් අපිට මතක් කරලා හිතන්නේ නැහැ කෙනෙක් දෙන්නේ මේ පාර්ලිමේන්තුවට ආපු කට්ටිය. ඒ කියන්නේ අපි ක්‍රිකට් ගහන්න ගියාම ක්‍රිකට් වලට අවුල තමයි ක්‍රීඩකයෝ දේශපාලනට ආවම වෙන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක් කරු කතානායකතුමනි ඒක අයින්ද්‍රිය වෙන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය යෙදෙන්න ඕනේ. ඒක යෙදිලා ඒකේ හරය ගන්න ඕන. ඒ හරය තේරුම් ගත්ත පුද්ගලයන්ට තමයි ක්‍රමානුකූලව දේශපාලනය හෝ කලාවේ හෝ ක්‍රීඩාවේ හෝ යන්න පුළුවන් කම තිබේ. ඒ නිසා මම මේ උදාහරණ කිව්වේ අද Facebook එකේ ඉන්නවා හිටි ගමන් අමුතු බඩු වෙනවා. දියසේන කුමාරය උපදින. බැලුවම් පල් හොරු. ආ සිංහල මිනිසුන්ගේ පොකට් දහපු පන්සලකට පැත්ත පලාද ගියපු නැති කිසිම පස්පව් මොනාද සීල් පිළිපද පහ පංචශීලයේ එකක්වත් රකින්නේ නැති තක්කඩියෝ බුද්ධාගමේ ලොකුම ආරක්ෂක වෙන. ඊට පස්සේ Facebook එකෙන් දෙනවා ටෝක් එකක් මම මුස්ලිම් මිනිසුන්ට මෙහෙම කරනවා අරක් කරනවා. ඉතින් ජනප්‍රිය වෙලා එයා වීර වෙනවා. ඊට පස්සේ එයා කොහේ හරි පක්ෂකින් පළාත් පාලන හරි පළාත් සභා ඡන්දයට නොමිනේෂන් ගන්න පුළුවන්. ඒ ජාතියේම කට්ටිය මුස්ලිම් මාත්‍යා අතරත් ඉන්නවා. දැන් ඉස්ලාම් ආගම ලෝකෙම වැටකන ආගමක්. එනිසා ඉස්ලාම් නායකයෝ මුස්ලිම් නායකයන්ට ලොකු පරිස්සමක් තියාගන්න ඕන. මූලධර්මවාදීන්ට උදව් කරන්නේ නැතුව ලෝකෙ පුරා වැඩියෙන් පැතිරිච්ච ආගම ඉස්ලාම් ආගම. ඒ කියන්නේ ඒක අතීත කාලයක ලොකු නම්ශීලී භාවයක් තිබිලා තියෙනවා. මීට අවුරුදු 100කට කලින් ඉස්ලාම් ආගම ගොඩක් නම්ශීලී වෙලා තිබුණා. ඕනම සංස්කෘතියක එක පළපදියම් වීමේ හැකියාවක් එකට තිබිලා තියෙනවා. ඒ නිසා තමයි කරු කතානායකතුමනි ඉස්ලාම් ආගම ඇලස්කාවෙ ඉඳලා ජපානය දක්වා පැතිරලා තියෙන්නේ. එහෙම නැති ආගමකට පැතිරෙන්න බෑ. හැබැයි පහුගිය අවුරුදු 100ේ එක්සත් ජනපාල අධිරාජ්‍යවාදයේ මැදිහත්ලා මේ ආගම මුස්ලිම් බ්‍රදර්හුඩ් කියලා හදලා අමු ජාතිවාදී අච්චුවට දාගෙන යනවා. ඒ නිසා මුස්ලිම් නායකයන් මේක දන්නවට වඩා අපි කියන්නේ ඉස්ලාම් ආගම ගන්න අරාබි සංස්කෘතියක එන්න එපා මෙහෙ. ගේන්න එපා කියන්නේ නියෝගයක් නෙමෙයි මේක ශ්‍රී ලාංකේය සංස්කෘතියක ඉස්ලාම් ආගම අදහන. අද බංග්ලාදේශයේ දෙකන උිතාවත සංවාදයක් තියෙනවා. බංග්ලාදේශයේ බෙන්ගාලි සංස්කෘතිය ඉස්ලාම් ආගම. බංග්ලාදේශයේ හැම ගමකම නැටුම් ගැයුම් කරනවා, සින්දු කියනවා, සාහිත්‍ය උත්සව තියෙනවා. ඒක අරාබියේ නෑ. ඉතින් මොකක් තියෙන වැරද්ද? ඒ නිසා අවුරුදු 100ක් තිස්සේ ඉස්ලාම් ආගම නම්ශීලී වෙලා තිබිච්ච ආගමක්, ලෝකේ ලොකුම විද්වතුන් හදපු ආගම, ආගමක් අපිට තාරකා විද්‍යාවේ ප්‍රවීණයන් හදපු ආගමක්, අපිට නාට්‍යවේදීන් හදපු ආගමක්, ඛලීල් ජිබ්‍රාන්ලා වගේ අතිවිශිෂ්ට කවියෝ හදපු ආගමක්. දැන් ඒක ඇතුලේ දැන් ඒක අර මූලධර්මවාදී සංවිධාන උමනාවේ නඩත්තු කරන නිසා සමහර රටවල්වල ඒකට අපේ රටේ විවිධය ගොදුරු වෙනවා. ඒක සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන් ගොදුරු වෙනවා. දැන් බුරුමේ තියෙන්නේ අන්ත තස්සවාදී බෞද්ධකක් හදලා තියෙන්නේ. බුරුමේ ලොකම බෞද්ධ රට වුණාට ලෝකේ තියෙන ඒක හදලා තියෙන වෙනම අන්තවාදී බෞද්ධ කණ්ඩායම. ඒ නිසා ටයිම් සංගරාව ගහනවා බුද්දිස් ටෙරරිස් කියලා.
අර මන්ත්‍රීතුමාට මාට විනාඩි 4ක් තියෙනවා තව.
නෑ මට ඇති. කතානායකතුමනි ඒ නිසා මම කියන්න හදන්නේ ඉතින් ඒ නිසා දැන් ඒ ඉස්ලාම් ආගමත් ඉස්ලාම් ආගමේ කිසිම මූලධර්මයක් රකින්නේ නැති නිකම්ම නිකම් දේශපාලන පොඩි චරිත අවිල්ල එකපාර මහා දැවන්ත දේශපාලනායක වෙන්න හදන. දැන් රවුෆකේ මම තුමාලගේ දේශපාලනයක අපේ සියයට සියයකටතාවයක් නැහැ. හැබැයි එතුමා අවුරුදු 20ක් 30ක් තිස්සේ මේ රටේ දේශපාලනය කරන. ඒතර එතුමා මේකේ මේක අයින්දිය නායකේ. ෆවුස් හැමතුමා අපි මියගිය එම්.එච්. මොහමඩ් හැමතුමා දේශපාලන වශයෙන් අපි විවේචන ගොඩක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ මේ දේශපාලනය ඇතුලේ කිමිදලා මේක ඇතුලෙන් ආපු මිනිස්සු. හැබැයි ඒ වෙනුවට Facebook එකේ කවුරු හරි කෙනෙක් එයා අල්ලා දෙවියන් වහන්සේගේ පියාණන් වගේ එන්නේ ඇවිල්ලා ඉස්ලාම් ආගම ආරක්ෂක වෙන්න හදන එක දවසේ. ඉතින් මේක වෙනස් කරන්න නම් අපි හිතනවා අපේ ජනතාව දැනුවත් වෙන්නත් ඕන විශේෂයෙන්ම අපේ ජාතික දේශපාලන නායකයෝ මෙවගේ තැන්වල ඉතාම සංවේදී වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා විශේෂයෙන් ගරු ඇමතිතුමනි ගරු කතානායකතුමනි අපි හෘද සාක්ෂියේ සම්මුතිය කියන ජනතාවතුනේ වැඩපිළිවෙලේ අපි ඉදිරිපත් කරා Commission against discrimination. වෙනස්කම් වැළැක්වීමේ කමිෂන් එකක් පිහිටවන්න කියලා. හේ කවුරු හරි හෙලා දකලා කතා කරනවා නම් අපි මෙතන රැස්වීම් කියලා ප්‍රෙෂර් කරන්න කලින් ඕනම මිනිස්සෙක්ට Tamante යම් කිසි ජාතික ආගමික වශයෙන් පීඩාවක් ලක්ුණා නම් කෝල් කරලා කියන්න පුළුවන් තැනක් තියෙන්න ඕන. ඒක යුරෝප් වල තියෙනවා. එතකොට දේශපාලන වශයෙන් මොටිවේට් වෙලා අත්අඩංගුවට ගන්න ඕනේ නැහැ. දැන් එහෙමනේ. දැන් සමහර අප දෙන්න පුළුවන් අප දෙන්න විදියක් නැහැ. දැන් බෞද්ධ ජාතිවාදියා අන්තවාදියා හිරේ ඉන්නවා නම් මුස්ලිම් මිනිහට අප දෙන්න විදියක් නැහැ. අයි බලන් ඉන්නවනේ. දැන් මුස්ලිම් මිනිහට අප දෙන්න මේ බෞද්ධ කෙනාට අප දෙන්න පුළුවන්කම තියෙනවා මුස්ලිම් කෙනාට සායක දෙන්න තුයින්. දැන් උසාවියට නීතිය නේ බලන්නලා තියෙන්නේ. Facebook එකේ ලයිස් ගන්න බලන්න වෙලා තියෙන්නේ. එහෙම ඕනේ නැහැ. ඉන්ඩිපෙන්ඩන්ට් කමිෂන් එකක් තිබ්බනම් මිනිස්සු පුරුදු වෙයි මේවා කියන්නේ. ඒ නිසා කරු කතානායකතුමනි මගේ කතාව අවසන් කරමින් මම කියන්න කැමති විශේෂයෙන්ම අද උතුරේ සිද්ධ වෙන දේවල් සම්බන්ධව ඉතාම වැරදි මතයක් ගොඩනගමින් තිබෙනවා. උතුරේ සමහර විග්නේශර මහත්මයාගේ මූලිකත්වයෙන් ජාතිවාදී ක්‍රියාත්මක වීමක් වෙනවා. නමුත් අපි සතුරු වෙනවා TNA සංවිධාන නායක මණ්ඩලය ඒක එලෙස අරගෙන නැති එක ගැන. අපි මං එදත් කිව්වා TNA විග්නේශර මහත්මයාගේ එකකුස සහෝදරයා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ. විග්නේශර මහත්තයා නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලනයක් නැහැ. අද උතුරේ ආවා කියයි ගියා කියයි ඔක්කොම පාවිච්චි කරන රාජපක්ෂ මහත්තයා. විග්නේශර මහත්මයාවරයා කරන ජාතිවාදී ප්‍රකාශ තමයි අද රාජපක්ෂ මහත්තයාගේ ජාතිවාදී දේශපාලනට එකම ඔක්සිජන් එක. ඔබතුමා දන්නවා පහුගිය දවස්වල පෙළපාලියක් කරා විග්නේශර මහත්තයා.
ආව අවසාන වෙන පවචිනා ගරු මන්ත්‍රීතුමා.
තත්පර 30ක් ඇති කරු කතානායකතුමනි. පෙළපාලියක් ගියා. ඒ පෙළපාලිය පාවිච්චි කළ මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා හිටපු ජනාධිපතිතුමා කිල්නොච්චියේ තිබිච්ච සතොසට ගැහුවා ඒකේ තියෙන සිංහල මිනිසුන්ට ගැහුවායි කියලා. අපි හොයලා බැලුවා. බොරු. ඒවා බොරු. හැබැයි උතුරේ යම්කිසි ජාතිවාදී ක්‍රියාවලියක් විනිශ්චය මහත්මයා කරන කෙනෙක්වත් බොරු නෙමෙයි. ඉතින් සිංහල මිනිසුන්ට දෙමළ තේරෙන නිසා ඔය ඕන බොරුවක් ලොකු කරලා දාන්න පුළුවන්. ඒකම දෙමළ පත්තරවලත් වෙනවා. ඒ නිසා මම ඊටාම ඕනකම ඉල්ලා හිටින්න කැමැති මෙන්න මේ සංහිඳියාව හැදීමේදී අපි ඔක්කොම ඇති වෙන්න පරිප්පු කාලා තියෙන නිසා යුද්ධෙන් ඇති වෙන්න කුටි කාලා තියෙන නිසා මේ රටේ ජනතාව කරුණා කළා ජාතික සමගිය වෙනුවෙන් ජාතික සංහිඳියාව වෙනුවෙන් හැම දේශපාලන නායකයෙක් මැදිහත්වම ඉල්ලම්
කරමින්
මගේ කතාව අවසන් කරනවා බොහොම සුදු.
ඊළඟට ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන් පැමිණි.
අද ජාතික සංවාදයේ පිළිබඳව අමාත්‍යාංශය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්දාන අමාත්‍යාංශය අයවැය විවාද කරන වෙලාවේ එකතු වීම සතුටක්. මට ප්‍රථමයෙන් කතා කරපු බිමල් රත්නායක මන්ත්‍රීතුමා යෝජනා කීපයකුත් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම භාෂා ප්‍රතිපත්තිය පෞද්ගලික අංශය තත් යොමු කළ යුතුයි කියලා මං හිතන්නේ මාත් ඒක සමග එකඟ වෙනවා. මං හිතන්නේ මුලින්ම අපිට ඒක ඉල්ලීමක් හැටියට කරන්න පුළුවන්. අනික එක ඔහු විශේෂයෙන්ම කතා කළා අන්තවාදය දුරු කිරීම ගැන. විශේෂයෙන්ම මං හිතන්නේ වැදගත් දෙයක් අයත් මතු කරන්න කැමැති. හැම එක්කෙනාටම නිදහස තියෙනවා ඕනෑම ආගමක් ඇදහිීමක් තිබෙන්න. නමුත් මං හිතන්නේ ඔබ කියපු එක වැදගත්ම කරුණක් ඇවිල්ලා අපි ශ්‍රී ලාංකිකයෝ අපේ සංස්කෘතිය තුළ අපේ ඇදහීම්, අපේ අදහස්, අපේ ආගම, අපේ සංස්කෘතිය තුළ කිරීම මං හිතන්නේ වැදගත්. මොකද අපිට පොදු දේවල් තියෙනවා. අපි එක රටක් හැටියට ගමන් කරන්න යනවනම් පොදු දේවල් හැමතිස්සෙම ඉස්මතු කරන්නට අපිට වගකීමක් තියෙනවා. ඒ වගේම ඔහු තවත් යෝජනාවක් කළා, ආගමික පීඩනයට ලක් වුණ අයට දුරකථන අංකයක් තියෙනවනම් මං හිතන්නේ එකෙන් යම් කිසි ආරක්ෂාවක් ඒ අයට ලැබෙයි කියලා. මම මේ කරුණු තුනම අනුමත කරනවා. ඉතින් අපි ගොඩනගන්නට ඕනේ එකඟතාවයක්. සංහිඳියාව කියන්නේ එකඟතාවයක්. ඒ කියන්නේ අපි වෙනුවෙන් අපි කියලා කිව්වහම අපි ඔක්කොම වෙන්නට ඕනේ. ඒ කියන්නේ ආගමික, ජාතික, සංස්කෘතික, කුල ભેද නොසලකා එකඟතාවයක් කොහොමද අපි ගොඩනගන්නේ? ඒ කියන්නේ අපි වෙනස වෙනුවට අපේ පොදු අංග කොහොමද අපි ඉස්මතු කරන්නේ කියන මේ අභියෝගය තමයි අපේ රටේ දේශපාලන නායකයන්, අනිකුත් නායකයන් අවුරුදු 70කට වෑයම් කරලා තිනවා. නමුත් අවාසනාවකට වෛරය, ක්‍රෝධය නිසා, යුද්ධය නිසා අපි ඒකෙන් දුර වෙලා තිනවා. ඒ නිසා සංහිඳියාව ගැන කතා කරනකොට දේශපාලන මෙහෙයුම තිනවා, දේශපාලන නොවන ක්‍රියාදාමය තිනවා. දේශපාලන මෙහෙයුම ගැන කෙටියෙන් කිව්වොත් අපි දන්නවා 1956 සිංහල භාෂා පනත ගෙනපු අවස්ථාවේදී අපි උපදින්නත් ඉස්සලා ඒ අවස්ථාවේදී ඒකට ඇති වුණ ප්‍රශ්න ගැටලු නිසා එදා හිටපු දේශපාලන නායකයන් බණ්ඩාරනායක මැතිතුමා, චෙල්වනායක මැතිතුමා එකඟ වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නට ෆෙඩරල් ක්‍රමයක් වෙනුවට ප්‍රාන්තවලට බලය විමධ්‍යගත කරලා මේක විසඳන්න එකඟ වුණා. නමුත් ඒක කරන්න බැරි වුණා. 1958 මැයි වෙනකොට ඒ වෑයම අයින් කළා. නමුත් වසර 30කට පසුව අපි පළාත් සභාවල් වලට ආවා. වසර 30කට පස්සේ එදා ඒක කළා නම් මම විශ්වාස කරනවා මේ රටේ ඇති වුණ යුද්ධය ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් වසර 30කට පස්සේ තමයි එතනට අපිට ඉස්සරහට අඩියක් තියන්න පුළුවන් වුණේ. මම මූල්‍ය පිළිබඳව කාරක සභාවේ අලුත් ව්‍යවස්ථාවක් හදන මේ අවස්ථාවේදී සමාජිකයෙක්. එතන කතා කරනකොට හුඟක් මන්ත්‍රීවරු, විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කළේ වැඩි බලයෙන් මූල්‍ය බලය අපි පළාත් සභාවල් වලට මූල්‍ය බලය විමධ්‍යගත කළ යුතුයි කියන එක. ඉතින් මං හිතන්නේ දැන් වසර 60කට පස්සේ තවත් ඉදිරියට අදහස් පැමිණලා තියෙනවා. ඊට පස්සේ 1965 මාර්තු මාසේ එදා හිටපු අගමැතිතුමා ඩඩ්ලි සේනායක අගමැතිතුමායි, චෙල්වනායක මැතිතුමායි අතරේ තවත් ගිවිසුමක් තිබුණා. ඒ ගිවිසුමෙන් සඳහන් කළා අපි භාෂා පරිපාලන භාෂාවක් හැටියට උතුරු නැගෙනහිර දෙමළ භාෂාව පාවිච්චි කළ යුතුයි. ඒ වගේම අධිකරණේ ක්‍රියාත්මක කරනකොට අපි දෙමළ භාෂාවෙන් අධිකරණේ ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් කළ යුතුයි කියලා. නමුත් අපි දන්නවා ඉතිහාසය දෙහා බලපුවාම ඒකත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒ අවස්ථාවත් අපිට මඟ හරින්න වුණා කියන එක. ඊට පස්සේ 1995 ඉඳලා 2000 වෙනකන් තව වෑයමක් තිබුණා, දේශපාලන වෑයමක්. අලුත් විවස්ථාවක් ගේන්න චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ නායකත්වය යටතේ ඒකත් ඉතිහාසයට එකතු වෙලා තිනවා. අවාසනාවකට මම ලැජ්ජාවෙන් හරි කියන්නට ඕනේ, අවාසනාවකට ඒකටත් අකුල් හෙළුවා. පාර්ලිමේන්තුවේ අපි පක්ෂ විපක්ෂ හැටියට බෙදිලා ඒකට අකුල් හෙළුවා. ඉතින් ඒකත් අසාර්ථක වුණා කියලා. දැන් අපි 15 වෙනි පාර්ලිමේන්තුවේ සිටින්නේ 1947 පස්සේ. අද අලුත් වෑයමක් තියෙනවා අපේ රජයේ, අලුත් විවස්ථාවක් ගෙනල්ලා දේශපාලනිකව යුද්ධයෙන් පසුව යම් තරමකින් සංහිඳියාව ඇති වෙලා තිනවා නම් ඒ සංහිඳියාව විවස්ථාව හරහත් ඒක ශක්තිමත් කරන්න. ඒ වෑයම තුළ මේ පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම ඒ ක්‍රියාදාමය තුළ සිටිනවා. මං හිතන්නේ ඒක ගැන සෑම මන්ත්‍රීවරයෙකුට ආඩම්බර විය හැකි කරුණක්. අපි එකට හිතන්න, එකට කල්පනා කරන්න, එකට වාද විවාද කරන්න, අපේ වෙන වෙන අදහස් එක්කෙනෙක් අනිකාට ප්‍රකාශ කරන්න. මං හිතන්නේ ඒ ක්‍රියාවලිය බොහොම වැදගත් ක්‍රියාවලියක්. මේකට කාල සීමාවක් දාන්න බෑ. මේකට
හොර න්‍යාය පත්‍රයන් තියෙන්නට බෑ. මේක අපි විවෘතව කළ යුතු දෙයක්. නමුත් මේක කරලා අපි ඉතිහාසයට මේ විවස්ථාවට එකතු වෙන්නේ කොහොමද කියන එක අපි හැම කෙනෙක්ම මන්ත්‍රීවරු හැටියට හිතන්නට ඕනේ. අපි කොහොමද ඉතිහාසයට එකතු වෙන්න යන්නේ? අර පසුගිය වෑයම් අසාර්ථක වුණා වගේ අසාර්ථක වෙන්න යනවද? නැත්නම් අපි ගන්න කාලේ අරගෙන සෑම දෙයක්ම සාකච්ඡා කරලා අපි ඒ කාර්යය සම්පූර්ණ කරලා දේශපාලනිකව සංහිඳියාව ශක්තිමත් කරන කොටසක් හැටියට 15 වෙනි පාර්ලිමේන්තුව ඉතිහාසයට එකතු වෙයිද? දැන් මේ සංහිඳියාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම ජනාධිපතිතුමා යටතේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයක් Office of National Unity and Reconciliation කාර්යාලයක් විවෘත කරලා තියෙනවා. මේ කාර්යාලයේ විශේෂයෙන්ම වෑයමක් තියෙනවා. මේ වෑයමක් තියෙනවා අධ්‍යාපනය හරහා සංහිඳියාවක් ඇති කරන්න. ඒ කියන්නේ ජාතික ආගමික සංහිඳියාවක් ඇති කරන්න, අන්තවාදය අවම කරන්න, වෙනස වෙනුවට පොදු ලක්ෂණ මුදුන්පත් කරන්න වෑයමක් තිනවා මේ කාර්යාලයේ හරහා. දැන් අධ්‍යාපනය ගැන කතා කරනකොට හුඟක් වෙලාවට අපේ වෙනස තමයි මුදුන්පත් වෙන්නේ. අපි පාසල් යනකොට අපිට ඉතිහාසය උගන්වනවා උදාහරණයක් ඇරියට. අදත් 6 වෙනි ශ්‍රේණියේ ඉතිහාස පොත ගත්තොත් 6 වෙනි ශ්‍රේණියේ ඉතිහාස පොතෙන් මතුවෙන්නේ ඇත්තටම පොදු දේ නෙමෙයි, වෙනස මතුවෙනවා. ඒ වගේම ගැටුම මතුවෙනවා සංහිඳියාවට වැඩිය. දැන් මේ 6 වෙනි ශ්‍රේණියේ ඉතිහාස පොතේ කියනවා සිංහල රජතුමා, මේ කතා කරන්නේ දුටුගැමුණු රජතුමා ගැන, විදේශීය දෙමළ රජතුමෙක්, මේ ලාර රජතුමා ගැන කතා කරන්නේ, යුද්ධයෙන් පරාජය කරනවා, රට විදේශ ආක්‍රමණයෙන් බේරා ගන්නවා, රට එක්සේසත් කරනවා, බුදුදහම හා සිංහල ජාතිය ආරක්ෂා කරනවා කියලා තමයි ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. එතකොට මම මගෙන් අහන ප්‍රශ්නේ ඇවිල්ලා, මගේ සිංහල භාෂාව කතා කරන පුතා, මගේ සිංහල භාෂාව කතා කරන දියණියට මම ඉගෙනවිය යුත්තේ මොනවද? මම ඉගෙනවිය යුත්තේ මේ ඉතිහාස පොතෙන්. මම එයාට ඉගෙනවිය යුත්තේ අපේ දෙමළ සහෝදර සහෝදරියන් විදේශිකයන් කියන එකද කියන එකයි මම එයාට ඉගෙනවිය යුත්තේ. ඒ පොඩි මනසට මේ ඉතිහාසයේ පොත හරහා අපි මොනවද ඇත්තටම මේ ඉතිහාසයේ පොත හරහා දාන්න වෑයම් කරන්නේ? දැන් අපි දන්නවා මේ රටේ වැඩි පිරිස මොකක් හරි ආගමක් අදහනවා. ආගමක් අදහනකොට ඒ ආගමේ ග්‍රන්ථයට වැදගත් පොතට, ඒක ධම්මපදය වෙන්න පුළුවන්, භගවත් ගීතා වෙන්න පුළුවන්, ඒක කොරාණය වෙන්න පුළුවන්, බයිබලය වෙන්න පුළුවන්, මේ එකක් හෝ එකකට වැඩිය සමහර අය අදහනවා. ඒක එයාගේ විශ්වාසයයි. නමුත් ඉතිහාසයට ආපුහම පැතිකඩ කීපයක් තියෙනවා. වැදගත් දේ ඇවිල්ලා අපි තේරුම් ගන්න ඕනේ පැතිකඩ කීපයක් තියෙනවා. අපිට ඇත්තටම ඕනේ සත්‍යතාවය දැනගන්නයි. සංහිඳියාවක් ඇති කරන්නට බෑ සත්‍යතාවයක් උයි සාධාරණත්වයක් නැත්තම්. ඕනෑම රටක ඕනෑම සමාජයක සංහිඳියාවක් ඇති කරන්නට බෑ. ඉතින් ඉතිහාසයට පැතිකඩ කීපයක් තියෙනවා. අද ඉතිහාසය ලියවෙනවා 10 දෙනෙක් ලියනවනම් සමහරවිට ඔකට පැතිකඩ 7-8ක් තියෙන්නට පුළුවන්. සත්‍යතාවය දැනගන්න මේ සෑම පැතිකඩයක් දිහා අපි බලන්න අවශ්‍යයි. එතකොට ඉතිහාසය ලියවෙනකොට ඒ වර්තමාන එකඟත්වය සමගිය ගැන අපිට අභියෝග තියෙනවා. ඒ පැතිකඩ රාශිය නිසා මේක ලංකා ඉතිහාසයේ විතරක් නෙමෙයි ලෝක ඉතිහාසෙත් ඕකම තමයි සිදුවෙන්නේ. මේ ඉතිහාසයේ පාවිච්චි කරලා සමහර අය මේ ඉතිහාසයේ විකෘත කරලා වර්තමාන දේශපාලන අයිතිවාසිකම් නැත්තම් ඉල්ලීම් වලට මේවා වලට අන්තවාදීනොත් ත්‍රස්තවාදීනොත් මේවා පාවිච්චි කරනවා ඒ අයගේ අරමුණු ඉෂ්ට කරන්න. ඉතිහාසය ඉබේටම සත්‍යයි කියලා කුඩා දරුවා හිතනවා ඒ දරුවට ඒක මනසට දාපුවාම. මොකද අපේ සංස්කෘතිය තුල
කාලේ නම් අවශ්‍ය මෙතුමා
විනාඩි 12ක් තියෙනවා. තව විනාඩි 2ක් තියෙනවා. මම ඊළඟට
12ක් දැන් හරියාගෙන එනවා.
අනේ ඉක්මනට ඉවර කරන්න. ඉතින් අපි අපේ සංස්කෘතිය තුළ වැඩිමල් අය කියන දේ හරිද ප්‍රශ්න නොකර පිළිගන්නවා. නමුත් වැඩිමල් අය කියන දේ ප්‍රශ්න කරන්න සිදු වෙනවා සත්‍යතාවය දැනගන්න නම්. I'll conclude very quickly. Today we are witnessing a global descent into extremism and bigotry, whether it's in America, Britain, Hungary, Poland, or wherever in Asia. Sri Lanka too. Recent inflammatory comments made by sometimes members of the clergy itself show the religious intolerance that is there in the country. But both our president and our prime minister have taken a strong stance against this and against those who engage in hate speech. This is not a call for banning offensive speech. This is not a call. In fact, dissent and disagreement is often desirable in a multifaceted country. I do, however, firmly believe that speech that incites violence must be banned and legal action must be taken against those who perpetrate it. We do not lack the legislative framework to do so against hate speech, because we know that in Section 3, Subsection 1 of the ICCPR Act 2007 and the Police Ordinance Section 79(2) of the Police Ordinance provides any person who in any public place or at any public meeting uses threatening, abusive or insulting words or behavior which is intended to provoke a breach of the peace or whereby a breach of the peace is likely to be occasioned shall be guilty of an offense under this section. Okay. So my point is this in closing. My point is, right, hate is a moral crime. It's difficult to legislate against moral crime. But if a speech is intended to lead to violence, then I think that speech should be banned. And the state has a responsibility to take action against those who provoke violence. Thank you.